ගුණ බර සත්පුරුෂ පින්වත්නි නව ශ්‍රී ලංකේ ජීවත් වෙන මේ පින්වත් පිරිසට අද දවසේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාගේම සංසාර දුක්ගිනි නිවාලමින් දේශනා කොට වදාළ ඒ තථාගත ධර්මය ශ්‍රවණය කරලා ඒ අහන ධර්මයේ අනුව මෙනෙහි කරමින් අද දවස පුරාම අපේ ජීවිතය ප්‍රතිපත්තිමය පූජාවෙන් සම්බුදු පූජාවක් පවත්වන්නටයි සූදානම බලාපොරොත්තුව. පින්වතුනි, මේ ශාසනය තුල නිවන් දකින ප්‍රතිපදාව යම් කෙනෙකු වඩනවා නම් ඒ වඩන මාර්ගයේ සැබෑ වූ ලෞතුරා මගම වෙන්න නම් ඊට පෙර ආතුව අපි යමක් දැන සිටිය යුතුයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා ශ්‍රෝත නම් වූ ආර්යෂ්ටාංගික මාර්ගයට පමුණුවන කරුණු හතරක් පිළිබඳව කියවෙනවා. සෝත කියලා කියන්නේ ආර්යෂ්ටාංගික මාර්ගයට බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් දවසක් විමසනවා. සාරිපුත්තයිනි, සෝත කියලා කියනවා කුමකටද මේ සෝත කියන්නේ? සාමීනී, අංග 8කින් යුක්ත වූ සම්මා දිට්ඨිය පෙරට කොට ඇති ඒ මාර්ගයටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝත කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තයිනි, එහෙමමයි, එය සැබෑවක්මයි. හේ ලෝකෝත්‍ර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න තියෙන වැඩපිළිවෙල පිළිබඳව බුදුරජාණන් වහන්සේ විමසා වදාලා, සාරිපුත්තයිනි, සෝතාපන්න අංග කියලා කියනවා කුමකටද මේ සෝතාපන්න අංග කියලා කියන්නේ? සාමීනි, කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව, මේ අංග හතරටයි සෝතාපන්න අංග, සෝත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමුණුවන බැවින් සෝතාපන්නාංග වෙනවා. පිංගතුනි, අද දවසේ ඔබේ එකම බලාපොරොත්තුව වෙන්නට ඕන ඒ සෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්නට ඕන කරන උපකාරක ධර්මතා හතර අද සම්පූර්ණත්වයට පත් කරගත්තොත් නිවැරදීම නිසකවම අපට ශ්‍රෝත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසුණු වාසනාවන්තයෝ, භාග්‍යවන්තයෝ, සසර දුක නිමා කරගත්ත උත්තම උත්තමාවියන් බවට පත්වෙන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දිනක් පස් පොදක් නිය අගට අරගෙන වික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි, මේ නිය අග තියෙන පස් පොදද වැඩි, මහ පොළවේ පස්ද වැඩි? සාමීනි, මහ පොළවේ පස් මහා විශාලයි. මහ පොළවේ පස් වලට සාපේක්ෂව සාමීනි, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ නිය අග තියෙන පස් වලතේ ස්වල්පෙන් ස්වල්පයකටවත් ගණනට යන්නේ නෑ, ඒ තරම් අල්ප වූවක්. එහෙමනම් මහණෙනි, මේ ලෝකේ යම් කෙනෙකු සෝතාපන්න භාවයට පත්ුණොත් මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණුනොත් ඔහු නිමා කළ ඒ මාර්ගයෙන් අවසන් කළ දුක හරියට මේ මහා පොළවේ පස් වගේ ඔහුට ඉතුරු වෙච්ච දුක මේ නියාගට ගත්ත මේ පස් ස්වල්පය වගේ ඉතාමත්ම ස්වල්පයයි තව ඉතුරු වෙලා තියෙන සංසාර දුකෙන්. එතකොට අපට පුළුවන්කම තියෙනවා මේ මාර්ගයට පිවිසෙන්න පුළුවන් වුණොත් මහා පොළොවෙන් වෙලිකට පස්කට ගණනට පවතින මහා දුක් කන්දරාවක් නිමා කරගන්න ඒ සෝතාපන්න මාර්ගය තුල ඉතුරු වුණොත් යම් දුකක් එක හරියට නියාගට ගත්ත පස්වල්පේක තියෙන වැලියට ගණනට බොහෝම සීමිත ගණනක් වෙනවා. එනිසා මෙබඳු මහා දුකක් නිමා කරන්නට හැකියාව භාග්‍ය සැලසෙනවා මේ ලෞතර මග අපි පසක් කරගත්තොත්. අන්න ඒ සඳහා අපට ඕන කරනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. ඒ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන අනුපූර්ව ප්‍රතිපදාවක් වමනා කරනවා. ඒ අනුපූර්ව ප්‍රතිපදාවට තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඒ අනුව ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන වචනය තුල අපි සරල අරුතක් නොගත යුතුයි. බොහෝ දෙනෙක් කල්පනා කරනවා අපි ධාර්මිකව ජීවත් වෙනවා කියන තැන, අපි ධර්මානුධර්මානුකූලව ජීවත් වෙනවා කියන තැන අදහස් කරන්නේ පිනට දහමට කුසලයට බරව ජීවිතයේ ගෙවෙනවා නම් අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිසක් කියලා හඳුන්වා ගැනීමට හඳුන්වා දීමට අද අපේ ගිහි පැවිදි සමාජයේ බොහෝ දෙනෙක් එබඳු භාවිතයන් කරනවා. එහෙත් සැබවින්ම ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ ඊට එහාට ගිය ගැඹුරට ගිය තැන. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ නූපන්නාශ්‍රව නූපදින්න, උපන්නාශ්‍රව දුරු වෙන්න, නූපන් කුසලයේ උපදින්න, උපන් කුසලයේ වැඩෙන්න. තව විදිහකට කිව්වොත් අපට පුරුදු විදිහට නූපන් අකුසල් නූපදින්න, උපන් අකුසලයන් දුරුව යන්න, නූපන් කුසලයේ උපදින්න, උපන් කුසලයේ වැඩෙන විදිහට අපේ මනස මෙහෙවන්න පුළුවන් නම් එයින් අදහස් කරන්නේ නූපන් අකුසලය, නූපන් ආශ්‍රවය උපදින්ට නොදී උපන් ආශ්‍රවයේ අකුසලයේ ගෙවෙන විදිහට, නූපන් කුසල් උපදින විදිහට, උපන් කුසලයේ වැඩෙන විදිහට මනස භාවිතා කරන්නට පුළුවන් නම් අන්න ඒ වැඩපිළිවෙලයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. එතනදී නූපන් අකුසල් උපදින, උපන් අකුසල් වැඩෙන, නූපන් ආශ්‍රව උපදින, උපන් ආශ්‍රව වැඩෙන යම් මානසිකාරයක් වේ නම් නූපන් කුසලයේ නූපදින, උපන් කුසලයේ නොවැඩෙන යම් මානසිකාරයක් වේ නම් ඒ අයෝනිසෝ මානසිකාරයයි. එතකොට අයෝනිසෝ මානසිකාරය කියන්නේ කුමක්ද? නූපන් ආශ්‍රව අකුසල් උපදින, උපන්නා වූ ආශ්‍රව අකුසල් වැඩෙන නූපන් කුසලය නූපදින උපන් කුසලය පිරිහෙන යම් මනසිකාරයක් ඇත්තේද ඒ අයෝනිසෝ මනසිකාරයයි නූපන් ආශ්‍රව අකුසල් නූපදින උපන් ආශ්‍රව අකුසල් පිරිහි යන නූපන් කුසලය උපදින උපන් කුසලය වැඩෙන යම් සිටීමක් මානසිකාරයක් මෙනෙහි කිරීමක් ඇද්ද මේ යෝනිසෝ මානසිකාරයයි යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියන දෙක වෙන්වෙන්ව හඳුනාගත් තැනයි ධම්මානු ධම්ම ප්‍රතිපදාව නිසි ලෙස භාවිතයට ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතනදි මේ යෝනිසෝ මානසිකාරය කියන තැන අපි ටිකක් අවධාරණය කරගත යුතු තැනක් තියෙනවා. විශේෂයෙන් අවබෝධ කරගත යුතු යම් කරුණක් තියෙනවා. අපි දන්නවා අකුසල සංස්කාරයන්ට අකුසල සහගත මානසිකාරයන්ට සාපේක්ෂව තව විදිහකින් කිව්වොත් අපුඤ්ඤාභි සංඛාරයන්ට සාපේක්ෂව පුඤ්ඤාභි සංඛාර ආනින්ජ සංඛාර කුසල චේතනා යෝනිසෝ මනසිකාරයට අයිති. එහෙත් අන්න අපට හමු වෙනවා ලෝකය තුල යහ මෙනෙහි කිරීමක් හා අයහපත් මෙනෙහි කිරීම ලෝකයේ තුල යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන කරුණු දෙකක් හමු වෙනවා ලෝකය තුල. එතන අපුඤ්ඤාභි සංඛාරය අකුසලය වැඩෙන අකුසලය උපදින මනසිකාරය පාපය උපදින පාපය වැඩෙන මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කුසලය පින ධ්‍යාන කුසල් වැඩෙන උපදින මනසිකාරය යෝනිසෝ මනසිකාරය මෙහෙම බෙදීමක් තියෙනවා. එතකොට ලෝකය තුල යම් කෙනෙකුට ඒ අපුඤ්ඤාභි සංඛාර නම් වූ අකුසල මනසිකාරයන්ගෙන් වෙන්ව පුඤ්ඤාභි සංඛාර ආනින්ජාභි සංඛාර සංඛ්‍යාත කුසල සංස්කාරයන්ගෙන් කුසල මනසිකාරයන්ගෙන් යුක්ත වෙන්නට පුළුවන් නම් එතන වටිනාකමක් තියෙනවා. හැබැයි එය ලෝකයට සාපේක්ෂකවයි. ඇයි එහෙම කියන්නේ? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනින්ජ සංඛාර කියන මේ තුනම අවිජ්ජාපච්චය සංඛාරයි. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි තියෙන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න මේ ත්‍රිවිධ සංඛාරයෝ ඒ ත්‍රිවිධ සංඛාර ප්‍රත්‍ය කරගෙන නැවත ප්‍රතිසන්දි විඥානයේ තුන් භවයේ හදලා දෙනවා. ප්‍රතිසන්දිය උත්පත්තිය නැවත ඇති කරනවා. ප්‍රතිසන්දි විඥානයේ හටගත්තුත් නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියලු දුකේ නිමාවක් නැතුව නැවත නැවත පවතිනවා. එතකොට ලෝකයේ තුල වටිනාකමක් දෙනවා. මේ ලෝකය සුගති දුගති වශයෙන් බෙදුවාම දුගතියට වඩා ලොකු වටිනාකමක් තියෙනවා සුගතිය. ලෞතර මඟ අවබෝධ කරගන්න බුදු පසේ බුදු බව ලබන්න පුළුවන් වෙන්නේ සුගතියක් තුල දුගතියක නොවේයි. එනිසා දුගතියට නොඇති සුගතියක පවත්වන මානසිකාරය යෝනිසෝ මානසිකාරයක්. හැබැයි මේ සෝත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමුණුවන යෝනිසෝ මානසිකාරය කියන තැන යෙදෙන්නේ ඔය කියන යෝනිසෝ මානසිකාරයම නොවේ. ඒකත් මේ කොටසට අයිති වෙනවා. නමුත් මෙතනදී සෝත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවනට පමුණුවන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගත්ත කල්පනාවක්, චේතනාවක්, මානසිකාරයක් නොවේ. අවිද්‍යාව පදනම වෙලා කරන මානසිකාරයකින් ලෝකයෙන් එතර වෙන්න බෑ. එතකොට ඔන්න අපි තේරුම් ගන්න ඕන ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා කියන්න ඕන සැබවින්ම අර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත කුසල මනසිකාරයක් පැවැත්වීම නොවේ. ඒකට ධම්මානුධම්ම ප්‍රතිපදාව කිව්වට කමක් නෑ. නමුත් ලෝකෝත්තර මේ මාර්ගයට නිවනට පමුණුවන ධර්මානුධම්ම ප්‍රතිපදාව ගැන අපි කතා කරනකොට ඒ මනසිකාරය ඉක්මවා ගිය ලෝකෝත්තර পদවියට පමුණුවන මනසිකාරයක් විය යුතුයි මෙහි කතා කරන යෝනිසෝ මනසිකාරය. එතකොට ඒ මනසිකාරයට සාපේක්ෂක වෙනකොට අර පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ කියපු ත්‍රිවිධ සංඛාරම වැටෙනවා අයෝනිසෝ මනසිකාරය කියන තැනට. මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට පිවිසෙන යෝනිසෝ මනසිකාරයට සාපේක්ෂක වෙනකොට අර අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ කියන තුනම අයෝනිසෝ කියන පැත්තට වැටෙනවා. එයි මේ තුන් සංඛාරයම අපුඤ්ඤාභි සංඛාරය, පුඤ්ඤාභි ආනෙන්ජ සංඛාර කියනකොට එතන ලෝකයට සාපේක්ෂව බෙදෙනකොට හොඳ නරක කියලා දෙකක් බෙදෙනවා. පුඤ්ඤාභි සංඛාරය, ආනෙන්ජ සංඛාරය හොඳයි උතුම්. අපුඤ්ඤ සංඛාරයට සාපේක්ෂව. නමුත් නිවනට සාපේක්ෂව වෙනකොට මේ තුනම එක ගොඩට වැටෙනවා. ඒකට හේතුව තමයි මේ තුනම කර්මයි නිස්පාදනය කරන්නේ. පුඤ්ඤ කර්ම, අපුඤ්ඤ කර්ම, ධ්‍යාන කර්ම, කර්මයට ලැබෙන විපාකයේ ප්‍රතිසන්දිය. දැන් අපි නිවන කියලා කියන්නේ ජාතිය ඇති කරන වැඩපිළිවෙල නෙමෙයි. ජාති ජරා මරණය නිරෝධ කරන වැඩපිළිවෙලනේ. නිවන කියලා කියන්නේ ජාති ජරා මරණ නිරෝධය. එතකොට ජාති ජරා මරණ නිරෝධය නම් නිවන, නිවන් මඟ කියලා ජාති ජරා මරණයේ ඇති කරන කර්ම රැස් කරන වැඩපිළිවෙලක් වෙන්න බෑ. පැහැදිලිද? එහෙනම් පුඤ්ඤ පුඤ්ඤානෙන්ද කියන මේ ත්‍රිවිධ සංඛාරයම අකමැත්තෙන් නමුත් මෙනෙහි නොකළ යුතු ගණේට යනවා නිවනට සාපේක්ෂක වෙනකොට. ලෝකයේ තුල මූල ප්‍රතිපදාවේදී අකුසලයේ අතහැරලා පාපයේ අතහැරලා කුසලයේ පින භාවිතා කළත් ලෝකෝත්තර ප්‍රතිපදාවට එනකොට පුඤ්ඤ පාප පහිනස්ස මේ දෙකම එකසේ ප්‍රහාණය කළ යුතු වෙනවා, අත්හැරිය යුතු වෙනවා. එතකොට ඔන්න තේරුම් ගන්න ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන තැන අපිව යම් මොහොතක සෝත ආර්ය අෂ්ටාංගික මාර්ගයට පමුණුවන මාර්ගයේ ඵලයකට පමුණුවන මනසිකාරය මෙන්න මේ තුනටම අයිති නැති මේ තුනම ඉක්මවා යන ත්‍රිවිධ සංඛාරයම ඉක්මවා යන යම් වූ කුසල චේතනාවක් ඇත්නම් අන්න ඒ කුසල චේතනාවට කියනවා මේ ධම්මානුධම්ම ප්‍රතිපදා විදියෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය තමයි නූපන් ආශ්‍රව නූපදවන, උපන් ආශ්‍රව දුරු කරවන, නූපන් ලෝකෝත්තර කුසලයේ උපදවන, උපන් ලෞතුරු කුසලයේ වඩවන මනසිකාරයයි අපට ධම්මානුධම්ම ප්‍රතිපදාවට ඕන කරන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවේදී භාවිතා වෙන්නේ අන්න ඒ කියන මනසිකාරය. ඒ මනසිකාරය අපි හඳුනගෙන භාවිතා කළොත් ඒ භාවිතය වැඩිකල් කරන්න වෙන්නේ නැහැ. ඒ භාවිතය ආරම්භ කළ තැනම දිත්තාසවය සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නම ඕන. සක්කාය දෘෂ්ටිය දුරු වෙන්නම ඕන. සෝත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන් සංයෝජන දුරු කරමින් සෝතාපට්ටි ඵලයේහි පිහිටනවා. එතකොට සෝතාපට්ටි ඵලයේ පිහිටන්නේ දිත්තාසවය දුරු වුනොත්. දැන් කාමාසව භවාසව අවිජ්ජාසව තාම ඉතුරුයි. ඒවා ඉතුරු අංග වලින් නැසෙන්නේ. ඉතුරු මඟ ඵලවලදී. සෝතාපන්න වෙනකොට මේ සතර ආශ්‍රවයන්ගේ දිත්තාසවයයි දුරු වෙන. දිත්තාසවය ඉබේ දුරු වෙන්නේ. දිත්තාසවය දුරු වෙන යෝනිසෝ මනසිකාරයේ නුවණින් මෙනෙහි කිරීම භාවිතා කරන්නට ඕන. අයෝනිසෝ මනසිකාරය අත්හරිනින් අයෝනිසෝ මනසිකාරය මතුව එන තැන එය වලකාලමින් වහ වහා නැවත නැවත යෝනිසෝ මනසිකාරයම ඉස්මතු කොට ගණනින් කරන භාවිතාවේ ප්‍රතිඵලය තමයි, ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ප්‍රතිඵලය තමයි අප ලෝකෝත්තර මාර්ගයට යොමු කරන. දැන් ඔන්න අපට එක කරුණක් පැහැදිලි. අපි මේ ජීවිතයේ අද දවසේම මේ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්න නම් අපි මෙන්න මේ කියන යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හඳුනාගත යුතුයි. මෙන්න මේ දෙක හඳුනාගන්නේ නැතුව ධම්මානුධම්ම ප්‍රතිපදාවක් මේ කියන එක පැහැදිලි. එතකොට මෙන්න මේ දෙක හඳුනා ගන්න තමයි තථාගත ධර්මයේ ලෝකිත දේශනා වුණේ. තථාගත ධර්මය. එතකොට තථාගත ධර්මය කියලා කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියා දෙන වැඩපිළිවෙල. දැන් අපි ධර්මය අහනවා කියලා මොනවා හරි අහන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කාලඟට හරි ගිහිල්ලා අපි අහගන්න ඕන මොකද්ද යෝනිසෝ මනසිකාරය, මොකද්ද අයෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය ලෝකෙට සාපේක්ෂකවද අවිද්‍යා ප්‍රත්‍යයෙන්ද? එහෙමනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් තොර වෙන, අවිද්‍යාව දුරු කරන යෝනිසෝ මනසිකාරය මොකක්ද? අන්න ඒ දහම වැටහෙන තාක් ධර්මයේ අහගන්නට ඕන. එබඳු ධර්මයේ කියන සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ ලෝකේ කොයි කෙලවරක සිටියත් සොයාගෙන ගිහිල්ලා හෝ ඒ දහම අසාගත යුතුයි. ඒ ඇසුරෙන් ඒ ධර්මයේ ලැබුණොත් තමයි අපි මේ යෝනිසෝ මනසිකාරයන්ගේ වෙනස, අයෝනිසෝ මනසිකාරයන්ගේ ස්වභාවය හඳුනගන්නේ. ඒක හඳුනගත්තොත් තමයි අපි අයෝනිසෝ මනසිකාරයෙන් යෙන්ව ලෝකයට සාපේක්ෂක වූ කුසල, පුඤ්ඤ, ආනිඤ්ඤ සංඛාරයන්ද ලෝකෝත්තර නිවනට සාපේක්ෂක වූ ඒ ලෞතුරු මනසිකාරයන්ද අවත්තමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ලෞතුරු මගට පිවිසෙන්නේ. එහෙමනම් දැන් අපි අද දවසේ මෙන්න මේ කියන දහම පුරව ගන්න ඕන. මේ අඩුව පිරුනේ නැති නිසායි මේ අනන්ත දිගු සංසාර ගමනේ ඔබත් මමත් මෙරි මෙරි ඉපදී ඉපදී මේ ගමන් කරන්නේ. ඊයේ රාත්‍රියේදී අපි මතක් කළා අපි අපේ හිතයිසින් මල විලාවේ දැලු කඳුළු හෙළු කඳුළු මහ සාගර පුරවනවායි කියලා. ඊටත් වැඩි ජල කඳයි කියලා. ගෙල කැපුම් කෑ වාරවල ගලා ගිය රුධිරය ඒ ඒ සත්වාත්ම භාවල ඉපදිනා. එක්තෙන් වුණා නම් සතර මහා සයුරේ ජලයට වැඩි කියලා කතා කළා. මෙපමණ කාලයක් අදත් සසරේ දුක් විඳින්නේ මෙන්න මේ අඩුව පුරවගත්තේ නැති නිසා. අද අපි මෙන්න මේ අඩුව සම්පූර්ණ කරගන්නයි අදින් ඇරඹෙන මේ දින කීපය යොදා ගන්නට ඕන. අද දවසේ හෝ මේ දින කීපය තුල හෝ කෙසේ හෝ සසර පුරා පුරවා ගන්න බැරි වෙච්ච ඒ අඩුව පුරවා ගත්තොත් ඒ අංග හතර පිරුණොත් ඒකාන්තයෙන් නිසකයෙන්ම සෝතනම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්නට ඉන් එහාට යන වැඩපිළිවෙලකට පිවිසෙන්නට ඔබට මට භාග්‍ය වාසනාව සැලසිනවා. මෙන්න මේ සඳහා දැනගත යුතු දහමක් අපි ඊයේ මාතෘකාවට අනුකූලවම ඊට සම්බන්ධවම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ලෝකය තුල අපි දැනගත යුතු ප්‍රධානතම කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි සංකත අසංකත කියන වචන දෙක. මොකක්ද සංකත අසංකත? මොකක්ද සංකත කියන්නේ? හටගත්තනම් යමක ස්වභාවය මොකක්ද? ජරා මරණය වෙනස් වීම ස්වභාවකට පවතිනවා. එතකොට මේ ලෝකයේ සංකත වූ ධර්මයෝ තිබෙනවා. මොනවාද අසංකත කියලා කියන්නේ? නොහටගත්තනම් වෙනස් වෙන්න දෙයක්වත් නැහැ. මොකද්ද අසංකත ධාතුව? මොකටද කියන්නේ? නිවන අසංකත ධාතුව. නිවන අසංකත ධාතුව ඉන් මෙහා පැත්තේ ඇති හැම දෙයක්ම සංකත. කාම රූප අරූප කියන මේ භවත්‍රයේම සියලු ධර්මියෝ අයිති වෙන්නේ සංකත ධර්මවලට. සංකත ධර්ම ටික අපිට තව ටිකක් බෙදන්න පුළුවන් කරුණු තුනකට. මොනවද? චිත්ත, චෛතසික, රූප. අසංකත ධාතුවට අපිට කියන්න පුළුවන් නිබ්බාන කියලා. එතකොට මේ හතරට කියනවා මොනවා කියලාද? සතර පරමාර්ථ ධර්ම. මොනවද? සතර පරමාර්ථ ධර්ම. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට නිබ්බාන කියලා කියන්නේ අසංකත ධාතුව. චිත්ත චෛතසික රූප කියන්නේ සංකත ධාතුව. දැන් චිත්ත චෛතසික රූප ටික අපිට නැවත බෙදන්න පුළුවන් දෙකකට. මොකක්ද? නාම රූප. නාම රූප. චිත්ත චෛතසික ටික නාම. රූප රූප කොටසට අයිති වෙනවා. එතකොට රූපය කියනකොට චත්තාරෝති මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා හටගන්න දේත් එකතු කරලා කියනවා රූප කියලා. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා හටගන්න දේට කියනවා රූප කියලා. සිතෙහි උපදින සිතුවිලි වලට කියනවා චෛතසික කියලා. ඒ සිතුවිලි චෛතසික හටගන්න හිතට කියනවා චිත්ත කියලා. අභිධර්මයට අනුව නම් මේවේ ගණන් මිනුම් තියෙනවා. රූප නම් 28 28ක්. චෛතසික නම් 52ක්. සිත නම් එක විදිහයකට 89ක් කියනවා, තවත් විදිහයකට 121. 120. මේ විදිහට ගණිත ක්‍රමයකට තියෙනවා අපිට ඒක ඉතරම අවශ්‍ය නැහැ. දැන් අපිට මෙන්න මේ ටිකේ අවශ්‍යතාවය මොකක්ද? අපි මෙන්න මේ කියන චිත්ත චෛතසික කියන රූප කියන මේ පරමාර්ථ ධර්ම තුන අපි පරමාර්ථ වශයෙන් දන්නේ නැහැ. අපි දන්නේ කොහොමද? සම්මත වශයෙන්. දැන් අපි මේ පුද්ගලයේ කුදිහා බලලා කතා කරන්නේ ධාතුවක් හැටියට නෙමෙයිනේ, පුද්ගලයෙකු හැටියට. අපට මේ කෙනෙක් දිහා බැලුවාම මේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව මේ 28 රූපයක් මේ තියෙන කියලා පේන්නේ නැහනේ. අපට පේන්නේ පුද්ගලයෙකු නේ. එතකොට මෙන්න මේ චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම ටික අපට පරමාර්ථ ධර්ම වශයෙන් පේන්නේ නේ. අපි ඔය ටික දකින්නේ සත්වයෙකු, පුද්ගලයෙකු, ආත්මයක්, යමක්, දෙයක් හැටියට. මෙන්න මේ හැටියට දකින නිසා අපි මේවට ඇලුම් කරලා තියෙනවා, තණ්හාව ඉපදිලා තියෙනවා. ඉතින් යම් දවසක අපි මෙන්න මේ කියන චිත්ත චෛතසික රූප කියන මෙන්න මේ ධර්මතාවයන් ටික හරියට හඳුනගත්තා නම් ඒකට කියනවා යථා භූත ඥානය කියලා. යථා භූත ඥානය කියලා කියන්නේ ඇති සැටියෙන්, ඇත්ත ඇති සැටියෙන්ම දැනගත්තා නම්, දැකගත්තා නම් මේ එකක්වත් අපට ඇලුම් කරන්න තරම්, බැඳෙන්න තරම් දෙයක් හමු වෙන්නේ නැහැ. මේ චිත්තචෛතසික රූප කියන මේ ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න කම නිසා තමයි අපි නැවත නැවතත් කැඩෙන, බිඳෙන, දිරන, මැරෙන දේකටම ඇලුම් කරන්නේ. මේ ටික අත් නොහැර මෙහිම පවතින්නේ මේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න නිසා. යම් දවසක අපි මෙන්න මේ ටික දැනගත්තොත්, ඉගෙන ගත්තොත්, තේරුම් ගත්තොත්, දැකගත්තොත් එදාට අපි කවුරුවත් මේකට ඇලුම් කරන්නේ නැහැ. චිත්තචෛතසික රූප කියන ටිකට ඇලුම් කරන්නේ නැහැ. ඇත්ත ඇති සැටියට දැක්කොත් අපි එදාට මේ රූපාදී ස්කන්ධයන්ගේ, එහෙම නැත්නම් මේ චිත්තචෛතසික ධර්මයන්ගේ කලකිරෙනවා. කලකිරුණොත් මොකද වෙන්නේ? නොයලෙනවා. නොයලුණොත් මොකද වෙන්නේ? මිදෙනවා. මිදුනොත් මිදුනේ යන නුවණද ලැබෙනවා. අසංකත ධාතුවට අපිපත් වෙනවා. දැන් අපි නොමිදෙන්නේ ඇයි? මිදෙන්නේ නැත්තේ ඇයි? අපි බැඳිලා ඉන්නවා. අපි බැඳිලා ඉන්නවා. මොනවටද බැඳිලා ඉන්නේ? චිත්තජෛතසික රූප ධර්මවලට. හැබැයි එහෙම කියන්නේ කිව්වට තේරෙන්නේ නැහැ. දැන් අද බොහෝ පිරිසකට සිල් ගන්න ඉන්න බැරිුනේ ඇයි? භාවනා කරන්න ඉන්න බැරිුනේ ඇයි? බැඳිලා. ගෙදර දාලා ඉන්න බෑ. දුව දාලා ඉන්න බෑ. මහත්යව දාලා ඉන්න බෑ. රස්සාව දාලා එන්න බෑ. දීපල දාලා එන්න බෑ. බැඳිලා. දැන් අපි ධම්වැලකින් යමක් බැඳුනොත් ධම්වැල ඉක්මවා යන්න බෑනේ. බැඳුණු කෙනාට ලිහාගෙන එන්න බෑ. යකඩ ධම්වැලක් නම් කපන්න පුළුවන්. මේ ධම්වැල මේ අදම ලේසියෙන් ලිහන්න කපන්න පුළුවන් එකක් නෙවෙයි. අපි බැඳිලා ඉන්නවා. බැඳිලා තියෙන්නේ ඇයි? එළුළු නිසා. මගේ 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 අපේ අපේ කියලා එළුණු නිසා. ඇලිලා තියෙන්නේ මොනවටද? මොනව නිසාද? කලකිරුනේ නැති නිසා. කලකිරුණා නම් ඇලෙන්නේ නැනේ අපි නේද? කලකිරුණා නම් අපි ඇලෙන්නේ නැහැ යමත. ඇලුනේ නැත්තම් බැඳිලත් නැහැ. බැඳුනේ නැත්තම් අපි මේම නිදහස් වෙලා. දැන් අපි නිදහස් වෙලා නැත්ති බැඳිලා නිසා. බැඳිලා තියෙන්නේ එළුණු නිසා. එළිලා තියෙන්නේ කලකිරුණු නිසා. ඒයි කලකිරුණු නැති. ඇත්ත ඇති සැටියෙන් නොදඩන. එහෙනම් ඇත්ත ඇති සැටියෙන් දැනගන්න ඕන. මොනවයිද ඇත්ත ඇති සැටියෙන් දැනගන්න ඕන? චිත්ත චෛතසික රූප ධර්මයන්. එහෙම නැත්නම් තව විදිහකින් කිව්වොත් නාම රූප ධර්මයන්. තව විදිහකින් කිව්වොත් පංච උපාදානස්කන්ධයන්ගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙන්න මේ ධර්මතා ටික හරියට ඇත්ත ඇතිසැටියෙන්ම දැකගත්තොත් දැනගත්තොත් එදාට පොඩ්ඩක්වත් මෙතන ඇලෙන දෙයක් නෑ. කලකිරෙන දෙයක්මයි හම්බ වෙන්නේ. කලකිරුනොත් නොඇලෙනවා, නොඇලුනොත් මිදෙනවා. මිදුනොත් මිදුනේ යන නුවණද ඒ මොහොතේම ලබනවා. අභිමානයෙන් මහා ප්‍රකාශයේ පුත්තරනවා තීනාජාති වූසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉච්ඡාත්තායාති. මගේ ජාතිය සේවිය. ජාතිය ඉදීම නැති කළා. බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං බ්‍රහ්මචර්යාවතේ මාර්ගයේ ප්‍රතිපදාවතෙන් කිරිය යුතු වැඩි යුතු යම් වැඩපිළිවෙලක් තිබුණාද තිබුණා නම් ඒ සියල්ලද නිමාවටපත් කළා කියලා බොහෝම ප්‍රසාපවත් අභිමානවත් ප්‍රකාශයක් කරන්නත් පුළුවන්කම තියෙනවා. සියල්ලෙන් නිදිලා සියල්ලෙන් නිදහස් වෙනවා. එහෙනම් දැන් අපි රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංඛාරය පිළිබඳව, විඥාණය පිළිබඳව කලකිරුනේ නැත්තේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න නොදැක්ක නිසා. ඔන්න අපි මේ එකම දහම හරියට දැනගත්තොත් දැකගත්තොත් තමයි අපට ලෝකෝත්තර නුවණක්, ලෝකෝත්තර ඥානයක්, නිර්වාණ ඥානයක් පහළ කරගන්න පුළුවන් වෙන්නේ. මේ ටිකේ ඇත්ත ඇති සැටියෙන් නොදැන නොදැක නිර්වාණ ඥානයක් පහළ කරගන්න කවදාවත්ම අපට ලැබෙන්නේ නැහැ. එතකොට නිර්වාණ ඥානයක්, ලෝකෝත්තර ඥානයක් උපදින්නේ මේ පහේ, මේ නාම රූප දෙකේ, එහෙම නැත්නම් චිත්තචෛතසික රූප මෙන්න මේ ධර්මයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දැකීම තුලමයි. එහෙනම් අපි පළමු කොට මෙන්න මේ ධර්මතාවයන්ගේ ඇත්ත යථාර්ථය විමසා බලන්නකෝ. මේ ඇත්ත යථාර්ථය විමසා බැලුවොත් තමයි මේ පැත්ත අපිට අතහරින්න වෙන්නේ. අපි අද දවසේ නිවන් දකින්න කියලා භාවිතා කරන්න මේ කරුණු ටික ගැනම නම් මෙතනින් ගැලවීමක් මිදීමක් අපට වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ ටික යම් දුරකට තේරුම් ගැනීමේ නුවණක් ඕන. මේක අතහරින්න ඕන, භයානක තැනක් කියන අවබෝධය ලබන්න ඕන. ඒ අවබෝධය ලබාගත් කෙනෙකුට මෙතනින් ගැලවී යන්න පුළුවන් පාරක් තියෙනවා. මම අද ඒ පාර පෙන්වලා දෙනවා. මම දන්නේ ඒක ඔබට තේරුම් ගන්න පුළුවන්ද බැරිද කියන එක තමන්ගේ ඥාන මහිමේ බලයයි එතනට සාධක වෙන්නේ. මා දන්න තරමකින් උපරිමයෙන් ඒ තැන ඒ පාර පෙන්වලා දෙනවා. අද අපිට ශ්‍රද්ධාවක් තියෙනවා බුදුහාමුදුරුවෝ ගැන. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ තරමේ අවබෝධයක් අපට නැති වුණත් උන්වහන්සේව අපට විශ්වාසයි. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ විශ්වාසයි. ඒක යථාර්ථයක්මයි, ඇත්තක්ම කියන අවබෝධය අපට තියෙනවා. එනිසා ලෝකය හා උන්වහන්සේගේ කළ දේශනාව අතරේ ලොකු වෙනසක් තියෙනවා. ලෝකයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධවල වටිනාකමක් තියෙනවා. කුංචි වටිනාකමක් නෙවෙයි. ඒක මමමයි, මගේමයි, මගේ ආත්මයමයි කියන තරමට දැඩිව අරගෙන තියෙනවා. යමක් අපි දැඩි කොට ග්‍රහණය කරගන්නේ ඒකට වඩා ඇලුණු බැඳුණු නිසානේ. ඒකේ වටිනාකමක් ඇති නිසානේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපේ ගෙදර තියෙන රත්තරන් බඩු ටික අපිට හුඟක් වටිනවනේ. වටින නිසා අපි ඒ ටික අනිත්‍යව වගේ අතන මෙතන දාන්නේ නැහැ. ඒක ගාක් පරිස්සම් කරන කබඩේ කල්මාරියක දැම්මත් ඒකෙත් සැඟවිච්ච තැනක තමයි මේක දාන්නේ. ඇයි ඒ? ඒකේ ලොකු වටිනාකමක් ඇති නිසා. ඒකට අපි දැඩි ලෙස බැඳිලා ඉන්නේ. එතකොට මෙන්න මේකත් වඩා සතරම් බඩු ටික කාට හරි දෙන්න පුළුවන් ඒ දුවට පුතාට හරි. ඒත් හිමවත් අතහරින්න බැරි බන්ධනයක් තමයි මේ රූපාදී ස්කන්ධයන් පිළිබඳව මම, මගේ, මගේ ආත්මය කියලා දැක්ක මේ බන්ධනය. ඒ බන්ධනයට හේතුව තමයි මේක හරි ආත්මීය වටිනාකමක් ඇති, මහා වටිනාකමක් ඇති දෙයක් හැටියට තමයි අපි දකින්නේ. මෙන්න මේ දැක්ම තියෙනකම් අපට මිදෙන්න බෑ. හැබැයි මේ ලෝකයේ අපි ඉන්න තැන බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකද්ද? නිකියලිස් පැත්ත. තේන පින්දුූපමන් රූපක්. රූපය හිස් නිසරු. තේන පිළිකට සමාන කළා. වේදනා බුබුලූපමා. වැහි බින්දු වැටෙනකොට වතුරේ බුබුලු හට ගන්නවා. වහා බිඳිලා යනවා. ඉති වටිනාකමක්. වැඩි කල් පැවැත්මක් නැහැ. මේ බින්දුවෙන් වැහි බින්දුවට හට ගන්න එන පින්ද දිය බින්දුව බුබුල ඊළඟට වෙහි බින්දුවෙන් බිඳිලා යන වේදනාව දිය බුබුලක් වෙනවා. මරීචි කූපමා සංඥා. සංඥාව මිරිඟුවක් වගේ. මිරිඟුව කියන්නේ මායාවක් කියනවා වගේ. සංඥාව මිරිඟුවක් වගේ. සංඛාරා කද ලූපම. සංස්කාර හරයක් නැති කෙසෙල් කඳක් වගේ. මායූපමාච විඥාන. විඥානය මායාව. මායා කරුව නැති දෙයක් කියනවා වගේම මවලා පෙන්නනවා. නැතිම දෙයක් තියෙනවා වගේම මවා පෙන්නන විඥාකරුවෙක් මායාකරුවෙක් වගේ විඥානයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පහ සමාන කරන්නේ මේ විදිහට. තේන බින්දූපමං රූපං වේදනා බුද්ධූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමා ච විඥානං. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ බොහොම නිර්ාර්ථක නිසරු වහා වෙනස් වෙන දුක් වූ අනාත්ම වූ අත්හල යුතු ධර්ම හැටියටයි උනහස දේශනා. දැන් වන්න ලෝකේ අපි ඉන්නේ එක පැත්තක, බුදුරජාණන් වහන්සේගේ දේශනාව එක පැත්තක. දැන් අපිට ප්‍රත්‍යක්ෂයෙන් මේ පැත්ත අතහරින්න තරම් කලකිරීමක් නැති වුණත් බුදුහාමුදුරුවෝ මේ දේශනා කළ ධම ඇත්තක්මයි කියන ශ්‍රද්ධාවකුත් අපිට තියෙනවා. තියෙන නිසානේ අපි ඒක ඇත්තද කියලා උරගා බලන්න මේ උත්සාහ කරන්නේ. එහෙනම් දැන් වුණ අපි මෙන්න මේ විශ්වාසය මේ බුදුහාමුදුරු කෙරෙහි ඇති ප්‍රසාදයේ ශ්‍රද්ධාව ප්‍රධාන කරගෙන මේ ජීවිත කාලයේ තුල අපි යම් විමර්ශනයක ධර්මානුකූලව යෙදিলা තියෙනවා. සැබවින්ම රූපය මේ ලෝකය කියන තරම් සැපදායක සුවදායක නিত্য වූ සුඛ වූ ආත්ම වූ සුභ වූ යථාර්ථයක්ද මෙහි ඇත්තේ කියලා අපි දැන් යම් කාලයක් මේ ඇත්ත හොයලා බැලුවා. දැන් සොයා බැලූ ප්‍රමාණය තුල අපි හඳුනගෙන තියෙනවා මේ ලෝකයේ තියෙන අදහස නම් වැරදිවත්. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ ඇත්තක් තියෙනවමයි කියන විශ්වාසයක් අපිට දැන් අවබෝධයෙන් යම් අවබෝධයක් තුල අපට තියෙනවා. දැන් මේ ටික බුදුහාරංග දේශනාව ඇත්තක් කියලා. හැබැයි තාම අපි සමත් වෙලා නැහැ මේ ඇත්ත මෙහෙම දැනගත්තට මේ පැත්ත අතහරින්න. අපට තේරෙනවා මේ කය මහ දුකක්මයි, මේ කය වදකේක්මයි, මේ කය මාරේක්මයි, මේ කය පිළිකුල් අසුභ අසුචි දෙයින්ම පිරিলা කියලා පේනවා. පෙනුනට අතහරින්න බැ, නිදෙන්න බැ. මේ වේදනාව දැන් සැප වේදනා, ඊළඟට දුක් වේදනා, ඊළඟට අදුක්කම සුඛ වේදනා, කැමති කැමති දේ පවත්වන්න බෑ කියලා දන්නවා. සංඥා සංඛාර විඥාන මේ නාමස්කන්ධ පිළිබඳවත් යම් යම් ප්‍රමාණයක අවබෝධයක් අපි ලබලා තිනවා. අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට. දැන් එහෙම දැක්කත් දැනගත්තත් ඇයි අපට මේකෙන් මිදෙන්න බැරි? ඇයි අපට මිදෙන්න බැරි? තාම අපට ඒකෙන් මිදී යන මාවත හම්බ වෙලා නැති නිසා. අපි හැමදාම මේ රූපාදී ස්කන්ධ ටික අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බලයිද ජීවිතයේ ගෙවෙනකම්ම? කවදාවත් මේ ටික බලලා ඉවර කරන්නත් බෑ, මිදෙන්නත් බෑ. දැන් අපිට ඔන්න යම් දුරකට ප්‍රත්‍යක්ෂතාවයක් ඇති කරගන්න මේ රූපාදී ඡන්ද ටික සුභ වූ දෙයක්ද අසුභ වූ දෙයක්ද, නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද, සැප වූ දෙයක්ද දුක් වූ දෙයක්ද, ආත්ම වූ දෙයක්ද අනාත්ම වූ දෙයක්ද? දැන් මෙන්න මේ බෙදීම, මේ විමර්ශනය අපි කරලා අපි යම් අවබෝධයක් ලැබලා තියෙනවා. මේ වෙනකොටත් මේ ස්කන්ධ ටික නিত্য සුඛාත්ම සුභ නොවේය, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ භාවයටම වැටෙන්නේය කියන යම් දැනුමක් මේ වෙන විටත් ලැබලා තියෙනවා. දැන් හොඳයි, අපිට ඕන මොකද්ද දැන් මේකෙන් ගැලවිලා යන්න. දැන් ගැලවිලා යන්න කියලා මේ ටිකම නැවත නැවත හාර හාර බැලුවොත් ගැලවෙයිද? නේ. එහෙනම් අපි යම් කරුණක් උදෙසා මේ ටික බැලුවනම් දැන් ඒ අවශ්‍යතාවය බොහෝ දුරට දැන් ඉටු වෙලානේ. දැන් ඕන මේකෙන් පැනලා යන්න දොරටුවා. ආසිවිසෝපම දැන් සර්පයන්ව හොඳට හඳුනගෙන තියෙන දැන් සර්පයන්ගෙන් ගැලවිලා සර්ප විමනෙන් පැනලා යන්නයි දැන් තැනක් ඕන. මොකක්ද මේ තැන? මේ බන්ධණයට, මේ පංච බන්ධණයට අපි බැඳෙන තැන කොතනද? අන්න එතන හඳුනගත්තොත් තමයි අපට ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ බන්ධණයට අහුවෙන තැන හඳුනගත්තේ නැත්නම් හඳුනගන්න බැරි වුණොත් අපිට කවදාවත්ම ගැලවිලා නිදහස්සල යන්න බෑ. එනිසා හරිම සරල දහමක් තියෙන්නේ. අහලකු අමාරුනේ. මේ කියන ටික තේරුම් ගත්තොත් ආ ජීවිතේට ඔබ බණහන්න ඕනේ නෑ. එපාම කියනවනේ අවශ්‍ය වෙන්නේ නෑ. මේ ටික තේරුම් ගත්තොත්. මුළු ධර්මයටම සවන් දෙන්න ඕන මේ ටික තේරුම් ගන්න. මේ ටික තේරුම් ගත්තාට පස්සේ තියෙන්නේ තමන්ට පැවරණ කාර්යය විතරයි. රහත් වෙනකම්. එනිසා අපි මෙන්න මේ ටික මෙන්න මේ තැන අහගන්න බලමු. මේක තේරුම් ගත්තු මේ ඉදිරි දවස් පහේ මට බණ කියන්න ඕනේ නෑ. මට දිනුව ඇත්තු භාවනා කරන්න හැටි බලාගෙන ඉන්න විතරයි. මාත් නිදහස් වෙනවා මේ කියන තැන හරියටම තේරුම් ගන්න. දැන් අපි බලන්න දැන් අනුමාන ඥානයක් අපි ලැබුවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ නාම රූප ධර්ම මායයට අයිති දේය කියලා. අවදාවත් කැපගෙන දෙන දේ නොවේය කියලා අපි හඳුනගෙන තියෙනවා. ඒත් අපි නැවත නැවත මේකට අහුවෙන්නේ කොතනින්ද? මොකද්ද මොකද්ද දොරටුව? විඥානයත් මේ මේකටම අයිති ටිකක්නේ. සංඥාවත් මේ මිදෙන්න හදන එකක්නේ නේද? ඔය දැන් ඔන්න මේ ටික එකතු වෙලා අපිට ගැලවිලා යන්න තියෙන මාර්ගයක් දොරටුවක් මෙතනමයි තියෙන්නේ. මෙතනමයි තියෙන්නේ. බාහිරව වෙන ලෝකේ වෙන කොහේ හරි කෙලවරක නෙමෙයි. මෙතනමයි තියෙන්නේ. එහෙනම් දැන් අපි බලන්න ඕන දැන් හිතන්න මෙහෙම මේ ස්කන්ධ ටිකට අයිති අටලොස් ධාතුවක් දොළොස් ආයතනය නේද? ස්කන්ධ කියලා කිව්වත් ධාතු කිව්වත් ආයතන කිව්වත් මේ තුනෙන්ම හඳුන්වන්නේ එකම ධර්මතාවයක්. එකිනා කෙනාගේ වඩන පිළිවෙල මාර්ග ප්‍රතිපදාව අනුව කෙනෙකුට ස්කන්ධයන්ගෙන් වැටහෙනවා, තව කෙනෙකුට ආයතනයන්ගෙන් වැටහෙනවා, තව කෙනෙකුට ධාතුයෙන්. මේ කොයි එකෙන් අවබෝධ කරගත්තත් කමක් නැහැ. කොයි එක ගවේෂණයට ලක් කළත් කමක් නැහැ. එතකොට මේ ස්කන්ධ ටික කියනකොට එතන 12 ආයතනයක් තියෙනවා, 18 ධාතුවක් තියෙනවා. මේ සියලු ධර්මතාවයන් ගැනයි මෙහි කියවෙන්නේ. දැන් ඔන්න අපිට ඇහැට රූපයක් ගැටෙනවා, විඥාන උපදිනවා, ස්පර්ශය සිද්ධ වෙනවා, ස්පර්ශයෙන් වේදනා, සංඥා, සංඛාර මේ කියන ධර්මයෝ පහළ වෙනවා. ඊළඟට විතක්ක විචාර, තණ්හා මේ බඳු ධර්මයෝද පහළ වෙනවා කියලා අපි සතිපට්ඨාන සූත්‍රයේ මේ සසර දිගහැරෙන පිළිවෙල දුක්ඛ සමුදය ගැන අපි කියලා තියෙනවා. දැන් හොඳයි අපි ඒක තේරුම් ගන්න බොහොම පහසුයි සරලයි. අපි තවත් කෙලවරකින් මේක පටන් ගත්තොත්. අපි හැමෝටම කටපාඩම් ධම්මචක්කසූත්‍ර දේශනා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඉස්සෙල්ලාම විරජං වීතමලං ධම්මචක්කුං උතපාදේ. රජස් නැති කෙලෙස් මල නැති ධම්මසක් පහල කරගත්තනේ. මොකද්ද ඒ ධම්මස? යං කිංචි සමුදේ ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. යං කිංචි සමුදේ ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. යම් වූ ධර්මයක් හටගනීද ඒ හටගන්න සියලු ධර්මයෝ අනිත්‍ය ස්වභාවයට වෙනස් වීමට නැසීමට යනවාය කියන දැක්ක. මේ ධම්මස තුල මොකද්ද මේ කියවෙන්නේ? හටගත් හැම දෙෙම නිරුද්ධ වෙනවා කියන ධම තුල. තවදුරට අපි ඩිංගක් ඒකේ ඉස්සරහට ගියොත්, එහාට ගියොත්, පස්සට ගියොත් මේ නුවණ තුල මොකද්ද ලැබලා තියෙන්නේ? අතීතය නිරුද්ධ වී ගිය බව, අනාගතය නොහටගත් බව, වර්තමානය ඉපද නිරුද්ධ වෙන බව. වර්තමානයේ පවතිනව නෙමෙයි. වර්තමානයේ තියෙන මොකද්ද? ඉපද නිරුද්ධ වෙන බව. යංකින්ජි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධං. වර්තමානයේ අපි ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් අපට හම්බ වෙන්නේ මොකද්ද? ඉපද නිරුද්ධ වෙන බව. වර්තමානයේ ඇත්ත දැක්කොත් අතීතේ තියුණා තියෙනවා කියන අදහසට ඉඩ තියෙනවද? නෑ. අනාගතේ තියෙනවා කියන අදහසට ඉඩ තියෙනවද? නෑ. අපි ඇත්ත වර්තමානයේ තුල ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසායි අපි අතීතයට වග කියන්න වෙලා තියෙන්නේ. අනාගතය ගැන සිහින මවන්න වෙලා තියෙන්නේ වර්තමානයේ ඇත්ත නොදකින නිසා. ඔන්න මේ දහම් ප්‍රතිපදාවේ කෙළවර නිමාව තමයි වර්තමානයේ තුල ඇත්තක් දකින්නට ඕන. වර්තමානයේ තුල ඇත්ත ඇතිසැටියෙන් දැක්කොත් ඒ දකින දේ තමයි හටගන්න හටගන්න හැමදේම නිරුද්ධ වෙනවා. එතකොට හටගන්න දේ නිරුද්ධ වෙනවා වගේම ඒ දැක්මේ තියෙන හටගන්න දෙයට නිකන් හටගන්නවද? හේතුවක් දකිනවා. මේ හේතුව නිසා දැන් හටගන්නවා. එතකොට හේතුවත් වර්තමානය, ඵලයත් වර්තමානයි. අතීතයෙන් මොනවත් ඇවිල්ලත් නැහැ. අනාගතයට මොනවත් යන්නේත් නැහැ. වර්තමාන හේතු නිසා හටගත් ධර්මයෝ හේතු නිරෝධයෙන් ඒ ඵල ධර්මයේද ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙලා යනවා දැක්කොත් අතීතයෙන් ආවේ නැ කියන අවබෝධය අනාගතයට යන්නේ නැ කියන අවබෝධය එක්ක මේ දැනුම ලැබුවොත් ඔන්න ඔය නුවණට ඔය දැනුමට තමයි විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී රජස් නැති කෙලෙස් නැති ධම්මස කියලා කියන්නේ. ඔන්න ඔය අවබෝධයට අතීතය නිරුද්ධ වෙච්ච බව, අනාගතය නොහටගත් බව, වර්තමානයේ ඇත්තේ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන අවබෝධය. එතකොට ඇලෙන්නේ කොහෙද තියෙන්නේ? අතීතයේ මැරිලා නම් අතීතය ගැන අපිට හිතන්න දුක් වෙන්න සතුටු වෙන්න දෙයක් නෑ. අතීතේ මැරිලා ඉවරයි. අනාගතේ නූපන්නේ නම් අල්ල ගන්න දෙයක් නෑ, බැඳෙන්න තැනක් නෑ, මවන්න දෙයක් නෑ. ඉතින් වර්තමානයේ තුල බැඳෙන්න තැනක් තියෙනවද? වර්තමානයේ තියෙන ඉපද නිරුද්ධ වෙන තැන. ඔන්න ඔය ඇහැ තමයි අපිට පහල කරගන්න. ඔය ඇහැ පහල කරගන්න නැතුව අර ස්කන්ධ ටික බල 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 බලා හිටියත් වැඩක් නැහැ. ලෝකේ හාරලා හාරලා අවුස්සලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් අපේ ඉලක්කය වෙන්න ඕන මෙන්න මේ බඳු ධම්මයන් අහල කර ගැනීම. අතීතයේ නිරුද්ධ වී ඇති බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව. මෙන්න මේ ටික දැනගත්තොත්, මේ ටික දැකගත්තොත් මේක තමයි ධම්මැස සසර දුක් සියල්ල නිමා කරන්න තියෙන සාධනීය මග වෙන්නේ, දැක්ම වෙන්නේ මෙන්න මේ නුවණ. දැන් අපි මේ ධහම දකින්න පුළුවන් වෙන්නේ කොතනද? අතීතේ නොහටගත් බව, අතීතේ නිරුද්ධ වෙච්ච බව, අනාගතේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව කොහොමද කොතනින්ද දකින්න තියෙන්නේ? ඔන්න දැන් අපි හොයන්න ඕනේ එතනයි. ඔව් හරි, තමා තුලින් රෝහිතස්ස රෝහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් පමණ සිරුර තුලම ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච පඤ්ඤපේමි ලෝක නිරෝධංච පඤ්ඤපේමි ලෝක නිරෝධගාමිනී පටිපදංච පඤ්ඤපේමි. එතකොට මේ සතර කරුණම පෙන්වන්නේ කොහෙන්ද? මේ බඹයක් පමණ වූ සිරුර තුල. එතකොට බාහිරේ අපිට මුකුත් නැහැනේ. දැන් හොඳට තේරුම් ගන්න, මේ දේශනාව තුල මේ සිරුරෙන් එහාට අපිට මොකක්වත්ම ගවේෂණයක් නැහැ. බඹයක් පමණ සිරුර තුලයි මේ සියල්ල තියෙන්නේ කියලා. එතකොට දැන් තේරුම් ගන්න, මේ ඔක්කොම තියෙන්නේ ආධ්‍යාත්මික පරිශ්‍රණයක් අපිට තියෙන්නේ. ඇතුළතින් කරන පරිේෂණයක් තුලිනුයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන සතර අවබෝධ කරගන්න වෙන්නේ. බාහිරේ නෙමෙයි. ඒ නිසා තමා තුලින් කියන කතාව හරි හොඳයි. තමා තුලින් කියලා කිව්වහමත් අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. ඒකත් වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්, නිවැරදි විදිහට භාවිතා කරන්න පුළුවන්. මම මගේමයි කියන තැනට ඇවිල්ලා මේකේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව බලන්න පුළුවන්. අනේ මගේ කය අසුභ, අසාර, දුගඳ, පිළිකුල්නේ කියලා බලනවා. කාගේද බලන්නේ? කාගේ කයද? මගේ කය. මගේ කියලා අල්ලගෙන බලන්නේ. අතහැරෙනවද? නේ, අතහැරෙන්නේ. ඒක අර පුඤ්ඤාවි සංඛාර ගණයට යනවා. හැබැයි අර අපි ඉස්සෙල්ලා කියපු යෝනිසෝ මනසිකාරයේ කියන තැනට වැටෙන්නේ නැහැ. මගේ කය. මගේ කයයි බලන්නේ. මගේ වේදනාවයි, මගේ සංඥාවයි, මගේ සංඛාරයයි, මගේ විඥානයයි බලන්නේ. මගේ කියලා අල්ලගෙන බැලුවොත් අතහැරෙන විදියක් නැහැ නේ අල්ලගන්නේ. අතහැරෙන විදිහට බලන්න ඕන මේක. එහෙනම් දැන් ඔන්න අපි මෙන්න මේ කියන දැනුම, මේ කියන නුවණ මොකද්ද? අතීතයේ නිරුද්ධ වී ගිය බව, අනාගතයේ නොහටගත් බවට, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන තැන දහමයි දකින්න ඕන. ඒ දහම දකින්න වෙන්නේ කොතනද? ඔන්න අපි දැන් විශේෂ අවධානය යොමු කරලා මෙන්න මේ තැන නිරවුල් කරගන්න පුළුවන් වුණොත් හරිම ලේසියෙන් අපට පුළුවන් වේවි ඒ දහම් ඇස උපදවා ගන්න, පහළ කරගන්න. හොඳයි. හිතන්නේ මොන වගේ තැනක් වේවිද මේ තැන කියලා. දැන් හිතන්න, අතීතයේ පිළිබඳව යම් අදහසක් උපදිනවා නම්, අනාගතයේ පිළිබඳව යම් අදහසක් උපදිනවා නම්, ඒ අතීතයේ අනාගතයේ පිළිබඳව අදහස් වෙන්නේ, කල්පනා වෙන්නේ, මතකයට එන්නේ චක්ඛායතනේද සෝතායතනේද ගහනායතනේද ජිව්වායතනේද කායායතනේද මනායතනේද මනායතන. එතකොට දැන් ඔන්න ආයතන හයක් හැටියට ගත්තාම අතීතයේ තිබෙන බවට අනාගතයේ හටගන්න බවට යම් අදහසක් අපට උපදිනවා නම් උපදින්නේ මන ආයතනයමයි. එහෙනම් දැන් ඔන්න තේරුම් ගන්න අර නුවණැස පහල කරගන්න පුළුවන් වෙන්නේ ඕන කොතනද? මන ආයතනයත් එක්ක. ඔන්න දැන් මම කියවනේ මේ ගවේෂණයේ මේ පරිශ්‍රණයේ සම්පූර්ණයෙන් දෙන්නේ ආධ්‍යාත්මිකවයි කියලා. සමාතුලින් බලන්න කියපු තැන. එතකොට දැන් මේ පරිශ්‍රණයේ සම්පූර්ණයෙන්ම එහෙ කනනාසය දිව කය කියන තැනට වඩා මන ආයතනය කියන තැනින්මයි බලන්න වෙන්නේ. මන ආයතනය මොකද අපට අතීතය ගැන සිහිවීමක් වෙන්නේ නැහැ අනිත් ආයතන පහේදී. අනාගතය පිළිබඳව සිහි කිරීමක් කරන්න බෑ ඒ ආයතන පහේදී. අතීත අනාගතය පිළිබඳව සිහිපත් වෙන්නෙම මන ආයතන. එතකොට ඒ අතීතයේ තිබෙන බවට අනාගතයේ තිබෙන බවට සිහි වෙනවා කියන එකට සාධකය මොකද්ද? වර්තමානයේ පවතිනවා කියන වැරද්දත් එතන තියෙන නිසා. වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව දකිනවා නම් අතීතයේ තිබුණා අනාගතයේ තියෙනවා කියන්න බෑ. අතීතයේ තියෙනවා අනාගතයක් තියෙනවා කියන්නේ එහෙම අදහස් උපදින්නේ වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසාමයි. එහෙනම් මන ආයතනයේ තුල මේ සිදුවෙන ක්‍රියාවලියත් එක්ක අපට පුළුවන්කම තිබුණොත් වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඔන්න අපිට පේනවා අතීතයේ නොති නිරුද්ධ වූ බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව. ඔන්න වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් එතන කියනවා එතකොට අතීතං ඒකෝ අන්තෝ අනාගතං ဒුතියෝ අන්තෝ වර්තමානං මජ්ජේ. මෙදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතන උපදින්නවා. නිර්වාණ ඥානීය ලෝකෝත්තර ඥානය උපදින තැන තමයි මෙන්න මේ තැන කරන නිවැරදි ගවේෂණය. නිවැරදි පරිශ්‍රණය. එතන තේරුම් ගත්තොත් අපට ලැබෙනවා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියන තැන. දැන් අපි මෙතෙක් කාලයක් පංචඋපාදානස්කන්ධය කියලා හඳුනාගෙන තියෙන්නේ මේ භෞතික වූ දේහ ඇසුරු වෙච්ච ධර්මතාවයක්. මෙන්න මේ අතහාර්ථය මේ දහම්මැස ලබනවා කියන තැන අපි මෙතෙක් කාලයක් ඇසුරු කළ, අදහස් කළ, කල්පනා කළ දහමට වඩා හාත්පසින් වෙනස් යථාර්ථවාදී දහමක් අපට දැක ගන්න වෙනවා. දුක කියන යථාර්ථය එන්නේ එතනින්. දැන් අපි බලන්න ඕන අත් නොහැර අත්හැරෙන්නට නොදී නැවත නැවත රූපාදී ස්කන්ධයන් අල්ලලා දෙනවා නම් යම් හේතුවක් යම් නිමිත්තක් මූලික වෙලා අපි දුක කියන්න ඕන එතනට නෙනේද? දැන් අපි මෙහෙම ගත්තොත් අර වෘක්ෂයක අරක් ගත්ත දෙවියෝ කලබලයට පත් වෙනවලු මාළුවා කියන වැලක ඇටයක් ළඟට වැටුණොත් මහා කම්පණයට පත් වෙනවලු හඬා වැළපෙනවලු. ඉතින් අනිත් දෙවිවරු ඇවිල්ලා කියනවලු කලබල වෙන්න එපා. ඕක සමහර වෙලාවට ඇවිලෙන ගින්නකින් දැවිලා යන්නත් පුළුවන්. සතෙක් කාලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් බොල් වෙලා යන්නත් පුළුවන්. ඒ ආදී විවිධ හේතු නිසා ඕක නැති වෙලා යන්න පුළුවන් කලබල වෙන්න එපා කියලා. මේ එකද හේතුවක් නිසාවත් මේ මාළුවා ඇති පුංචි බීජයක් විනාශ නොවුනොත් විනාශ නොකළොත් මොකද වෙන්නේ? මේ පුංචි ඇටෙන් පුංචි පැලයක් හට ගන්නවා. හටගෙන මේක මහා වැලක් වෙලා මේ ගහ දිගේ ගිහිල්ලා මුළු ගහම වෙලා ගන්නවා. මුළු අතු පතුර වහ ගන්නවා මේ වැලෙන්. ඊළඟට වෙන්නේ මොකද්ද? මහා හුළඟකට අහුවෙලා මේ ගහම පෙරලිලා යනවා. ගහම විනාශ වෙලා යනවා මේ මාළුවා වැල නිසා. එක පැත්තකින් ගහේ රසය උරාගෙන ගහ දුර්වල කරනවා. අනිත් පැත්තෙන් ගහට අනතුරු ඇති කරනවා ස්වභාවික විපත්වලින්. ඉතින් මේ ගහට අරක් ගත්ත දෙවියොත් බිය වෙනවලු. දැන් බලන්න දෙවියා බිය වුනේ මොකටද? වැලටත් ඉස්සෙල්ලා පුංචි බීජයට. අපිටත් මෙන්න මේ සසර මේ උපාදානස්කන්ධ ස්කන්ධ දුක හදන බීජයක් තියෙනවා. මහා ස්කන්ධ දුක හදන පුංචි බීජයක් තියෙනවා. මෙන්න මේ පුංචි බීජයට තමයි පංච උපාදානස්කන්ධා කියලා කියන්නේ. ඒකෙන් හදන ප්‍රතිඵලයටත් ස්කන්ධ කියනවා තමයි. මේ කෙටියෙන් කියනවා නම් දුකයි කියලා පෙන්නපු තැන මෙන්න මේ පුංචි බීජමය අවස්ථාව හඳුනා ගන්න වෙනවා. එතන හඳුනා ගන්න බැරි වෙච්ච තැන තමයි අපට මහා දුකකට මහා විපතකට වැටෙන්න වෙලා තියෙන්නේ. ඔබ කතා කළා වගේ සංඥාව කිව්වා, විඥානය කිව්වා. හොඳයි, මේට අනුරූපී දහමක් තමයි මේ තුල නිර්මාණය වෙන්නේ. හැබැයි අපි ප්‍රවේශමින් පරිස්සමින් ඒ දහම තේරුම් ගන්න ඕන. ඒ දහම තේරුම් ගන්න ඕන. නැත්තම් අපි ස්කන්ධ ගවේෂණයක්, ස්කන්ධ පරිේෂණයක්, ලෝක පරිේෂණයක් කරනවා කියන තැනටම වැටිලා සසරේ නිමාවක් නැති ගවේෂණයකට බැසගත්තා වෙනවා. අපිට ඕන කරන්නේ අතීතයේ නිරුද්ධ වූ බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වී ගිය බව දක්නා වූ නුවණක් එකයි අවශ්‍ය කරන්නේ. දැන් බලන්න මාළුවා වැලක බීජය දකින දෙවියා බියට පත්වන්නේ යම්සේද අපි කිනම් තැනක් දැක බිය විය යුතුද? අපි කිනම් තැනක් දැක බිය වී වහා එය සිඳලීමට උත්සුක විය යුතුද? අන්න එතන තමයි සැබෑ ලෙස දුක කියන නුවණ දැනුම තියෙන්න ඕන. එතන දුකයි කියන දැනුම නුවණ නොපීටියොත් සමුදේ නිර්මාණය වෙලා නිරෝධේ මාර්ගය අහිමි වෙලා සසර උදා වෙලා. එහෙනම් මෙන්න මේ තැනයි අපි දුක කියන වචනය තුලින් අර්ථවත් කරගන්න වෙන්නේ. අපි ඒ ටික ගැන එකක් කතා කරන්න ඕන. අවශ්‍ය නම් පුංචි විවේකයක් දෙන්නම්, අපහසුකම් අගහරව ගන්න, පෙන් ටිකක් බීලා පොඩි විවේකයක් අරගෙන අපි ඒ ටික කතා කරමු. එක දිගට කතා කරනකොට අපහසුයි, ඉරියව් අමාරුයි. එනිසා ටිකක් නැකිටලා ඉහාට මෙහාට පොඩ්ඩක් ඇවිදලා කුසල් සිත කෙලස ගන්න එපා. බුදු ගුණ මෛත්‍රී කුසල චේතනාවන්ගෙන් යුක්තව ටික වෙලාවක් විවේකයෙන් විනාඩි 10ක් විවේකේ අරගන්න, නැකිටලා ඉරියව් මාරු කරලා. හොඳයි පින්වත්නි, අපි දැන් මීට විවේකයට පෙර ආතුව විමර්ශනය කළ යුතු යම් දහමක් ගැන අපි කතා කළා. එතනදී අපි තේරුම් ගන්න ඕන යම් තැනක්, යම් තැනක ස්කන්ධ ධාතු ආයතන ඇතනම් ඒ කියන්නේ එතන කුමක උපදද? දුකේ උපතයි. ස්කන්ධ ධාතු ආයතන යම් තැනක පවතිනවා නම් එතන දුකේ උපතයි. යෝච භික්ඛවේ චක්කුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ. යම් තැනක ඇහැ හටගත්තා නම්, කන නාසය දිව කය මන හටගත්තා නම් ඒ හටගත්තේ මොකක්ද? දුක්ඛස්සේසෝ උප්පාදෝ, දුකයි හටගත්තේ. ජරා මරණස්ස පාතු භාවෝ, ජරා මරණයයි පහළ වුනේ. ඇයි එහෙම කියන්නේ? ඇහැ හටගත්තා කියන්නේ, හටගත්ත කියන්නේ සංකත. අපි අර පටන් ගත්තද සංකත ධර්මය. සංකත ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? ජරා මරණයනේ. හටගත්ත දේ ඒකාන්තයෙන් ජරා මරණයට පත් වෙනවා. එහෙනම් යමක් හටගත්ත කියලා කියන්නේ ජරා මරණයයි හටගත්තේ. ඒ කියන්නේ ජරා මරණය කියන්නේ දුක. දුකයි හටගත්තේ. දැන් අපි ආයතනයක් උපද්දවනවා කියන්නේ දුක. දැන් ඇහැ උපදිනකොට ඇහැට අරමුණක් ගැටෙනවා. අරමුණක් ගැටෙනකොට ඇහැට ඒ දිශා මොකද වෙන්නේ? චක්කු විඥානයක් උපදිනවා. චක්කු විඥානය උපන්නාම මේ තුන් දෙනාගේ එකතුවට කියනවා චක්කු සම්පස්සේ කියලා. චක්කු සම්පස්සේ ඇති වුණොත් චක්කු සම්පස්සජා වේදනා, රූප සංඥා, රූප සංචේතනා කියන මේ ධර්මයෝද පහළ වෙනවා. එතකොට මොනවද මේ ධර්ම? ස්කන්ධ. ඇහැ රූපයේ දෙක අයිති මොකටද? රූපස්කන්ධයට. විඥාණය විඥානස්කන්ධයට. වේදනාව වේදනාස්කන්ධයට. රූප සංඥාව සංඥාස්කන්ධයට. රූප සංචේතනාව සංඛාරස්කන්ධයට. එතකොට ඇහැ උපන්න කිව්වත් ආයතන උපන්න කිව්වත් එතනම තියෙන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා. එතකොට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, ධාතුයේ හට ගැනීමක් එතන තියෙනවා. එතකොට දැන් ඔන්න මෙන්න මේ ආයතන ස්කන්ධ ධාතු යම් තැනක පහළ වෙනවා නම් අපි එතනට කියන්න ඕන දුකේ හට ගැනීම. දැන් දුක හට ගන්න බීජයක් එපා ඉස්සෙල්ලා හට ගන්නනේ. බීජය නැති කළොත්, කලලේ නැති කළොත් සත්වයකු බිහිවීමක් වෙන්නේ නැහැනේ. නේද? ස්කන්ධයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ පහළවීමක් වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි දැන් හිතන්න අපි මෙහෙම දැන් භාවනා කර කර ඉන්නවා. ඇස් දෙක පියාගෙන. දැන් අපි එකපාරට හැරලා යමක් හොයනවා, බලනවා. කන යොමනවා. නාසයට යමක් දැනුණාම ඉබල බලනවා, ඉව කරලා බලනවා මොකක්ද ඒ සුවඳ කියලා. දැන් ඔන්න බලන්න දැන් අපි මන ආයතනයත් එක්ක කටයුතු කර කර හිටියේ. දැන් එකවරම ඒක අතහැරිලා වෙනත් ආයතනයකට ඇවිල්ලා අර ආයතනය නිරුද්ධ වෙලා වෙනත් ආයතනයක් ඉපදිලා. දැන් අර ආයතනයේ ඉපදිලා තිබුණු තැනත් මොකද්ද තිබුණේ? ස්කන්ධ ධාතු ආයතන. එතනක් තිබුණේ දුක. දැන් අලුතෙන් ආයතනයකට ආවා කියන්නේ ආයතනේ මාරුණාට දුක මාරු වෙලා නැහැ. ඒත් එතන තියෙන්නේ ස්කන්ධ දුකමයි. දැන් ඔන්න එහෙනම් අපිට කොතන හරි කොයි විදිහකින් හරි ආයතනයන්ගේ හට ගැනීමක් ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙනවා නම් සැපතේ හට ගැනීමක් නෙවෙයි එතන තියෙන්නේ දුකෙහිම හට ගැනීමක්. දැන් මේ හට ගැනීම වෙන නිධානය මූලය කොතන විය යුතුද? දැන් හොඳට බලන්න මෙහෙම එකවර මේ පැත්ත බලාගෙන කල්පනා කර කර ඉන්න මම එකවර මේ පැත්තට හැරෙනවා. දැන් මේ හැරෙනවා කියන ක්‍රියාව ඉබේ සිදු වෙනවද? දැන් තමන් බලන්න විමසලා. තමන් එහෙම ස්වභාවයෙන් හැර බලපු වෙලාවක්, හැරිලා බලපු වෙලාවක්, විමසුම් කරපු වෙලාවක් හිතට අරගෙන බලන්න මොකද්ද එතන උනේ? දැන් ඔන්න එහෙම ඇරිලා බලපු ගමන් එහැ ඇහැට රූප ගැටෙනවා. ඇහැත් රූපය නිසා විඤ්ඤාණ, ස්පර්ශ, වේදනා, සංඥා, චේතනා දැන් ඔන්න අලුතෙන් හටගෙන. දැන් අලුත් භවයක් හටගෙන. දැන් මේ ස්කන්ධ ධාතු ආයතන පහළ වුණේ මේ පැත්තට හැරුණු නිසානේ. එයි දැන් මේ හැරිලා මේ ඇහැ ඉපදුනේ ඇහැ ඉපදුවේ ඇයි? ඇහැ උපදින්න හේතුවක් තියෙනවා. නිධානයක් තියෙනවා. මොකක්ද හේතුව? හරි. එතන තියෙන යථාර්ථය ගැන ඇතුළතින් බලන්න ටිකක්. වචනෙම විතරක් නෙමෙයි. හොඳට හිතලා බලන්න. දැන් ඔන්න අපි හිතන්න මෙන්න මෙහෙම. දැන් මේ මගේ අතේ යමක් තියෙනවනේ. අපි මේකට සම්මතයේ කතා කරනවා වටාපත කියලා. මේකට කියනවා වටාපත කියලා. මේකට කියනවා කෝප්පය කියලා. ට්‍රේක කියනවා, ටීපෝ එක කියනවා. මේවට එක එක පුටුව කියනවා. එක එක නම් තියෙනවා. දැන් බලන්න මේ එක එක වස්තුන්ට එක එක විදිහේ නම් අපි පනවලා තියෙනවා. එක එක නම් පනවලා තියෙනවා. භෞතික වස්තුන් වලට. හොඳයි, දැන් අපි ඉස්සෙල්ලා කතා කළානේ අතීතය හෝ අනාගතය කියන දෙකම හිතට හසු වෙනවා නම් හසු වෙන්නේ මන ආයතනයේම පමණයි කියලා නේද? දැන් බලන්න මිහාට හැරුණු තැන අතීතය හෝ අනාගතය ඇසුරු වෙලා නැද්ද කියලා? මම මේ ටික කියනවට වඩා ලේසි තමන්ම මේක ඇතුළතින් දකින්න උත්සාහ කළොත් දෙනෙත් පියාගෙන. දැන් මේ පැත්තට හැරුණේ මෙහි එකක් තියෙනවා මෙහෙම එකක් බලන්න කියලා අතීතයේ සිහි වෙලා නෙමෙයිද? මෙහෙම ඉන්න ගමන් එකපාරට යමක් පේනවා. ඔන්න පේන ධර්මයකුත් තියෙනවා. පෙනෙනකොට හිතෙනවා මේක තියෙන්නේ මෙහි. මේ පේන දේ තියෙන්නේ මේ පැත්තේ. එතකොට දැන් සිහි වෙලා තියෙන්නේ මොකද්ද? අතීත අත්දැකීමක් නේද? දැන් මෙහෙම බලාගෙන ඇස් දෙක පියාගෙන ඉන්නකොට මෙහි එකක් පේනව නෙමෙයිනේ. දැන් මෙහි තියෙනවා කියන අදහස අතීතයි. පැහැදිලි නෑ තාම. අපි ටිකක් නිදර්ශන කීපයක් අරගෙන කොහොම හරි අමාරුවෙන් හරි ගලප ගන්න ඕන තැන මෙතන. හොඳට බලන්න දැන් අපිට මේ භෞතික ලෝකයේ මේ නිමිති පේනවා කියනවා වගේම අපි දැන් අදහස් කරගෙන ඉන්නවා මේ ලෝකයේ තියෙන මේ රූප අපිට දැర్శණයේ වෙනවා කියලා. ඇත්තටම අපි යථාර්ථයට යනකොට කවදාවත්ම අපිට මේ රූප පෙනිලා නැහැ. අපට රූප නෙමේ පේන්නේ රූප සංඥාවක්මයි. රූප සංඥාවක්මයි. හැබැයි අපි මේ රූපේම පේනවා කියන දැඩි අදහසක විතරක් ඉන්නවා. ඉතින් මේක ධර්මයක්. අපි මේක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන යම් මොහොතක වුණින් තේරුම් අරගෙන. එතෙක් මේ පිළිබඳව අදහසක් විතරක් තියාගන්න මෙන්න මේ බඳු ධර්මතාවයක් තියෙන්නේ කියන. හොඳයි, දැන් ඔන්න බලන්න අපි ඇස් පියාගෙන යමක් හිතමු භාවනාවකම අපි යෙදුණා කියලා. සිහි වෙනකොට ඔහොම භාවනා මනසිකාරයේ ඉන්නකොට හිතන්න මගේ අතේ තියෙන දේට සමාන, අපි සම්මතිය වටාපතයි කියලා කතා කරන දේට සමාන රූපයක් ඔබේ හිතේ මැවෙන්න බැරිද? හිතට මවලා පෙන්වන්න බැරිද? පුළුවන්. අන්න විඥාණය මායාවක් කියවනේ. නැති දෙයක් තියෙන හැටියටම පෙන්වන්න පුළුවන් ස්වභාවය කියවනේ විඥාණය. සංඥාවට අපි කියවනේ සංඥාව මිරිඟුවයි කියලා. මිරිඟුව කියන්නේ වතුර නෙමෙයි. නමුත් කෙලේ ඉන්න මුවන්ට මිරිඟුව පේනවා වතුර විදිහටම නේද? දැන් බලන්න ඔන්න ඔය දැන් හිතේ ඔබට යමක් පේනවා. යම් හැඩයක් සලකුණක් පේනවා. මගේ අතේ තියෙන දේ විතරක් නෙමෙයි ඔබ හිතට ස්වභාවය පවතින ඉඩ දෙන්න මේ ලෝකේ තියෙන නොඑක් දේවල් ඔය චිත්ත රූප හැටියට හිතේ මැවෙනව නේද? ඔන්න හිතේ ස්වභාවය උක. දැන් අපි එක තැනක් අරගෙන බලමු නිදර්ශන කීපයක් ඔස්සේ යනුව හිතන්න පුළුවන්. දැන් මේ යමක හැඩය රූපය පේනකොට දැන් මේ පෙනෙන දර්ශනය බාහිරද ආධ්‍යාත්මිකද? ආධ්‍යාත්මිකයි. නාමද රූපද? නාම. දැන් මේ පේන්නේ සිතේම හටගත්ත ධර්මයක්. ඇතුළතම හටගත්ත ධර්මයක්. හැබැයි අපි මේ දිහා බලන්නේ නාම ධර්මයක් හැටියටද? අපි ඉක්මනින්ම මේකට කියන නම සිහි කරගන්නේ නැද්ද? සිහි කරනවා. මේ වටාපත. වටාපත කියලා සම්මතයේ අපි කතා කරන්නේ නාම ධර්මයකට රූප ධර්මයකටද? එතකොට දැන් ඔතන කරපු මානසිකාර්ය යෝනිසෝද අයෝනිසෝද? දැන් වටහාපත කියන අදහස සිහි කරගෙන තියෙන්නේ තමන් තමන්ගෙම සිතුවිලි ඉදිරියේ නේද? දැන් තමන් තමන්ගෙම සිතුවිලි ඉදිරියේ සිහි කරගත්තේ මොකක්ද? ලෝකයට අයිති දෙයක්. ලෝක සම්මතයක්. මේක වටහාපත කියනකොටම එපමණකින් අපි සිහි කරගෙන තියෙන්නේ මොකද්ද? වර්තමානයේ ඇත්ත දැකලා තියෙනවද? අතීතයේ තියෙන බවටද මේ අරගෙන තියෙන්නේ? දැන් මේ වටහාපතයි කියලා කරපු මානසිකාර්ය අතීතද වර්තමානද? මේකට වටහාප මේ හැඩයට වටහාපතයි කියලා කියන නම ඉගෙන ගත්තී අපි අතීතේනේ. අතීතේනේ නේද? දැන් එතකොට අපි වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් දැක්කද? වර්තමානයේ ඇත්ත නාම ධර්ම හිතේ හටගත් ධර්මයෝ ඇත්ත ඇති සැටියෙන් නොදක අතීතයේ තියෙන බවට දැනගත්තනේ. ඊළඟට ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අපිව අනාගතයට ගෙනියනවා. ඒක තියෙන්නේ මෙහි. තියෙන දේ බලන්න නේද අපි මේ හැරෙන්නේ. දැන් බලන්න මදුපිණ්ඩික සූත්‍රයේ කියවන මේ ධර්ම හරියට නිරවුල්. හරියට මේ ධර්ම මේ විදිහටම ඒ සූත්‍රයේ තියෙනවා. මදුපිණ්ඩික සූත්‍රේ. තව ටිකක් අරගෙන බලන්න. දැන් වර්තමානයේ තුල මොකද්ද හටගෙන තියෙන්නේ කියලා ඊළඟට. වර්තමානයේ දැන් තමා තුල හටගත්ත ඡායාවක් තියෙනවනේ මොකක් හරි. දැන් මේ හටගත්ත දේ පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් හටගත්ත දෙයක්ද? නෑනේ. සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුවෙන් හටගත්ත දේ නෙමෙයිනේ ඔය තියෙන්නේ. සිතේම හටගත්ත චිත්තචෛතසික ධර්ම තමයි දැන් අපිට පේන්නේ. හොඳයි, මම මේ තේරෙන හැටියට මම මේ කියන්නේ. හරිම යථාර්ථය ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි. මේක ගවේෂණය කරනකොට තේරෙන හැටියට මම මේ කියන්නේ. හොඳට දැන් බලන්න සිතේ නිමිත්ත හොඳට බලන්න. අපි ඔකට නම් කරමු නිමිත්ත කියලා. නිමිති. ඔන්න නිමිති සටහන් අපිට විවිධ ඒවා දැන් හිතට මැවෙනවා. චිත්ත රූප. මේ මැවෙන දේ හරියට මෙන්න මේ බඳු ධර්මතාවයක්. දැන් මම මේ දෙක එකට ගැටුණාම මොකක්ද හටගන්නේ? ශබ්දයක් හටගන්න. ශබ්දය දැන් මේ ගැටුණු වස්තු දෙකට අයිතිද? මේ වස්තු දෙකේ තිබිලා ආවද? නෑ. මේ වස්තු දෙකේම ශබ්දය කියලා එකක් තිබුණෙත් නෑ. මේකට අයිතිත් නෑ. නමුත් මේ දෙක ගැටීම නිසා පෙර නොතිබීම ශබ්දයේ කියලා යමක් හට ගන්නවා. දැන් මේ අපිට කියන්නේ ශබ්දේ කොහේ හරි ඉඳලා ආවේ කියලා කියන්න බෑනේ. නෑ නේද? කොහේ හරි ඉඳලා ආවත් නෙමෙයි. මේ වස්තු දෙක තුල තිබුණත් නෙමෙයි. මේ දෙක තුල තිබුණෙත් නෑ, මේ දෙකට අයිතිත් නෑ, කොහේ හරි ඉඳලා ආවෙත් නෑ. ධර්මතාවයක් තියෙනවා මේ දෙක ගැටෙනකොට ශබ්දයක් හට ගන්න. දැන් බලන්න මේ හේතු ගැටීම නිසා යම් ශබ්දයක් හටගත්තා නම් ගැටීම අවසන් වෙනකොටම ශබ්දයද නැති වෙන්න ඕනනේ. තප්පරයක්වත් පවතින්න පුළුවන්ද? නෑ. ශබ්දය තප්පරයක්වත් නවතින්න බෑ. තප්පරයක්වත් පවතින්න බෑ. ශබ්දය නිරුද්ධ වෙනවා. හැබැයි අපි මේ ඇත්ත දැකලාද දැන්? දැන් ඔන්න මේ ගැටීම නිසා ශබ්දයක් ඇති වුණා. ගැටීම අවසන් වෙනකොටම ශබ්දය නිරුද්ධ වුණා දැන් අපි දන්නවා. දැන් අපි මෙහෙම කරන්නේ නැද්ද? නැවත වතාවක් මෙහෙම ශබ්දයක් ඇහෙනකොට අපි කියන්නේ නැද්ද? ඉස්සෙල්ලා ශබ්දයට වඩා නම් අඩුයි. ඉස්සෙල්ලා ශබ්දයට වඩා හඬ වැඩි. ඉස්සෙල්ලා ශබ්දයට වඩා මිහිරි. ඉස්සෙල්ලා ශබ්දයට වඩා අමිහිරි. එතකොට වර්තමානයේ දැන් ඇහිච්ච ශබ්දය අපි මන බැලුවේ ඉස්සෙල්ලා ශබ්දයෙන් නෙමෙයිද? ඉස්සෙල්ලා ශබ්දේ නිරුද්ධ වුණා නම්, අතීතේ නිරුද්ධ වුණා නම් දැන් අපිට මනින්න දෙයක් ඉතුරු වෙයිද? එහෙනම් අපි දැන් හැමතිස්සෙම වර්තමානයේ මනින්නේ අතීත එකක් තියාගෙන. ඒ කියන්නේ අපිට අතීතය මැරිලා නේ, අතීතේ නිරුද්ධයි කියන නුවණ අපිට නේ. අතීතේ මරුණා කියන නුවණ අපට තියෙනවා නම් වර්තමානයේට අපිට ගලපන්න දෙයක් නැහැ. එහෙනම් වර්තමානයේ අපිට තියෙන්නේ මොකද්ද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං. යම් හේතු ගැටීමක් නිසා ශබ්දයක් හටගත්තා නම් හේතු ගැටීම අවසන් වෙනකොටම ශබ්දය නිරුද්ධයි කියන නුවණ. එතකොට අතීතයට සම්බන්ධ නැහැ, අනාගතයට සම්බන්ධ නැහැ, වර්තමානයේ තිබුණේ ඉපදෙන. නමුත් දැන් අපි මේ සරල නිදර්ශනය තුල පවා අපට පැහැදිලි අපි මේ නුවණෙහි නොසිටින බව. මේ ශබ්දය මිහිරි බවට හෝ අමිහිරි බවට මනින්න අතීත සාක්ෂියක්, අතීත සාධකයක් තියෙනවා. දැන් තියෙන්නේ කොහේද ඕක? දැන් අපි දන්නවා ශබ්දය හැටි වෙච්ච තැනම ඉතුරුවන් නැතුව නැති වෙනවා. එහෙනම් දැන් මොකද්ද තියෙන්නේ? තියනවා කියන අතීතයේ මෙබඳු ශබ්දයක් තිබුණා කියන අදහසක් විතරයි නේද තියෙන්නේ? සිතින්ම හදාගත්ත දෘෂ්ටියක්, සංකල්පයක් විතරයි නේද තියෙන්නේ? එතකොට දැන් අපි ඇත්ත ඇති සැටියෙන් දැන් දැක්කොත් මේ හේතු ගැටීම නිසා හටගත්ත දේ ගැටීම අවසන් වෙනකොටම ඉතුරුවක් නැතුවම නිරුද්ධ වුණා කියලා ආපහු මේ හේතු ගැටීම නිසා ශබ්දයක් ඇහෙන්න පුළුවන්. ශබ්දයක් හටගන්න පුළුවන්. නමුත් අපිට අතීතයට හෝ අනාගතයට ගලපන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතනත් අපිට හම්බ වෙන්නේ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඔන්න මේ ශාසනයේ ධම්මස පහල කරගත් උත්තමයන්ට තියෙන දැක්ම ඔන්නෝක. අපිට නැත්ති මේක. අපිට තියෙන්නේ හැමතිස්සෙම වර්තමානයට, වර්තමානයේ හට ඔන්න දැන් මේ ගැටිලා හටගන්න ශබ්දයට සමාන කරගන්න ඔය දැන් හිතේ මැවෙන දෙයක් තියෙනවනේ, පෙනෙන දෙයක්. අපි දැන් වටාපත කියනකොට අපි කතා කළේ නොඑක් 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 දේවල් හිතේ මැවි මැවි පේන්නේ තියෙනවනේ. මෙන්න මේ ටික හටගන්නේ හේතු ගැටීම නිසා. මොනවද හේතු? ඇහැ රූපේ වෙන්න පුළුවන්, කන ශබ්දේ වෙන්න පුළුවන්, නාසයේ ගන්ධේ වෙන්න පුළුවන්, දිව රසේ වෙන්න පුළුවන්, කය පහස වෙන්න පුළුවන්, සිත සිතුවිලි. මේ හේතු ගැටීම නිසා හටගන්න ධර්මයෝ තමයි චෛතසික ධර්ම. වේදනා, සංඥා, සංඛාර. ඒවට කියනවා ධම්ම කියලා. දැන් හේතු ගැටුණු හැටියෙම මේ ගැටුණු හැටි ශබ්දේ හටගන්නවා වගේ මෙන්න මේ ආයතන ගැටෙනකොට වේදනා සංඥා පෙර නොතිබීම හටගන්නවා. දැන් වේදනා සංඥා සංඛාර ඇහැට අයිතිත් නෑ, රූපයට අයිතිත් නෑ, කනට අයිතිත් නෑ, ශබ්දයට අයිතිත් නෑ, නාසයට අයිතිත් නෑ, ගන්ධයට අයිතිත් නෑ, දිවට අයිතිත් නෑ, රසයට අයිතිත් නෑ, කයට අයිතිත් නෑ, පහසට අයිතිත් නෑ, සිතට අයිතිත් නෑ, සිතුවිලි වලට අයිතිත් නෑ. දැන් මේ හේතු දෙකටම මේ ශබ්දේ අයිති නෑනේ. මේ හේතු දෙකේ තියලා ආව නෙමෙයිනේ. ඒ වගේ මෙන්න මේ ආයතනයන්ගේ ගැටීම නිසා හටගත්තා. මේ ගැටීම කියන හේතුව නිසා, මේ ගැටීම කියන හේතුව නිසා ශබ්දය කියලා පෙර නොතිබීම හටගන්න ධර්මතාවයක් තියෙනවා. ඔන්න ඔය වගේ ඔය හිතට දැනෙන, හිතට පෙනෙන, හිතේ මැවෙන ධර්මතාවය. එහෙදිලි මෙන්න මේ ධර්මතාවය මේ හේතු ගැටීම ඇති කල්හි හටගෙන හේතු ගැටීම අවසන් වෙනකොට හේත් රූපයත් වෙන් වෙනකොටම සිතත් සිතුවිලිත් වෙන් වෙනකොටම නිරුද්ධ වී යන ධර්මතාවය ඇත්ත. දැන් අපිට තියෙන වැරද්ද මොකක්ද? මේ හේතු ගැටීම නිසා හටගන්න ධර්මතාවය අපිට එහෙම ඉපද නිරුද්ධ වෙන බවක් වර්තමානයේ ඇත්තක් අපි දකින්නේ නැහැ. හේතුවක් දැන් ශබ්දයේ ගැටීම අවසන් වෙනකොට ගැටීම අවසන් වෙනකොට ශබ්දේ නැති වුණා කියලා අපිට පෙනුනත් මෙතන හටගන්න දේ ඉපද නිරුද්ධ වෙන බව පේන්නේ නැහැ. ඇයි නොපෙනෙන්නේ? අපි මේ වර්තමානයේ තුල සිදුවෙන මේ ඇත්ත නොදකින තැන අපිට නිතරම ආශ්‍රවය පෙර ඇසුර අතීතය සිහි වෙනවා. ඒ සිහිවීමේ ප්‍රතිඵලය තමයි අපි හටගත් ධර්මයෝ ඉපද නිරුද්ධ වෙනවා. ඉපදුණු බව දන්නවා, නිරුද්ධ වෙන බව, මරුණු බව දන්නේ නැහැ. ඒ අපි දැන් සිහි කරලා අල්ලගත්තේ වෙන එකක් නේ. වෙන එකක් අල්ලගෙන මරිච්ච දෙයක් තියෙනවා කියලා අරගෙන මරිච්ච දේ හොයන්න ආපහු අනාගතයට තවත් ආයතනයක් උපද්දවනවා. ඉතින් මෙන්න මෙතන තමයි අපේ ගවේෂණයේ තියෙන ඕන තැන. මේ අමාරුයි ටිකක්. අමාරුව තියෙන්නේ අපි ලෝකයේ එහෙම මෙහෙම අල්ලගෙන තියෙන නිසා. ටිකක් අපි සියල්ල අතහැර දාලා මෙන්න මෙතන ටිකක් සංවේදීව හොඳින් බැලුවොත් දැන් බලන්න අපිට අතීත ආශ්‍රවයේ සිහි කරලා අපිට දුක හදා දෙන්නේ බීජය කොතනද කියලා? මේ හිතේම හටගන්න හිතේම මැවෙන දේ නේද? දැන් මෙන්න මේකට අපි දුකයි කියලා බාරගත්තා. මේක දුක හැටියට දාලා මේකට කලකිරෙන්න, මේක පිළිගුල් කරන්න, මේක ප්‍රතික්ෂේප කරන්න, මේක අතහරින්න උත්සාහ කළොත් දුක් ගෙවෙන එකක් නැද්ද? දැන් අපි කරන්නේ මේක හට ගන්නකොටම මේක ආදරෙන් බාරගෙන හා මේක අරකනි කියලා අපි ලෝකයට එනවා, ලෝකේ අල්ල ගන්නවා. ලෝකයෙන් එතර වෙන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා හැමදෙස්සෙම. අපි නැවත ලෝකයට එල්ලන්නේ අපිව. නැවත වතාවක් ලෝකය අල්ලන්නේ අපි මෙන්න මෙතන රැවටෙන නිසා නේද කියලා බලන්න හොඳට. දැන් අපි කලකිරෙනවා නම් කලකිරෙන්න ඕන කොතනද? අනිත් එකකවත් කලකිරෙන්න ඕනේ නැහැ. උන්නතන කලකිරෙන්න. ඔතන කලකිරුණොත්, ඔතන ඇත්ත දැක්කොත් මේ සියලු දුක හදාන්නේ මායя මෙතන නේද ඉන්නේ? ඔන්න අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ කියලා බලන්න ඕන පංච උපාදානස්කන්ධය උන්නතන තියෙන්නේ. ඔන්න ඔය පෙනෙනවා දැනෙනවා දැනගන්නවා කියන තැන. පෙනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන තැනක් තියෙනවනේ දැන් උතන. ඔන්න ඔය නිමිත්ත. නිමිත්තක් හැටියට අපිට පේනවනේ යමක්. ඔන්න ඔය නිමිත්ත සලකන්න දුකේ උපත හැටියට. ඔය නිමිත්තෙහි කලකිරෙන්න පුළුවන් නම් ඔය නිමිත්ත අල්ලගන්නේ නැතුව අතහරින්න පුළුවන් නම් මුළු තුන් භවයේම අතහැරෙන්න උතනේ. ඔතන රැවටුනොත්, ඔතන අල්ලගත්තොත් තුන් භවෙමයි අහුවෙන්නේ. ඒ නිසා මම වගේ කියලා අරගෙන අනිත්‍ය බලන්නේ නැතුව ඔන්න ඔය පෙනෙන තැන ඔය නිමිත්ත සියලු දුක හදන බීජය හැටියට අර මාළුවා වැලේ බීජය දැකලා වෙවුලන දෙවියා වගේ මහා බියක් ඇති කරගත යුතුයි ඔන්නෙ නිමිත්තට. ඒ තරම් මේ සංසාර දුක හදන්නේ අපිව අපායේ තිරසනේ පෙරේතේ යකෙක් රාක්ෂයෙක් කියලා උපදවන්නේ දෙවියෙක් බ්‍රහ්මියෙක් මිනිසෙක් කියලා උපදවන්නේ ඔන්නෙ නිමිත්ත. බලන්න දැන් ඔය නිමිත්ත නෙමෙයිද කියලා දැන් ඔන්න ඔය නිමිත්ත පේනකොට හිතන්නකෝ දැන් මේ 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 සලකුණ කියලා පේන්නේ. පේනකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මම වටාපත පූජා කළානේ. ආවල්ලා මුදුරුවන්ට වටාපත පූජා කළා. දැන් මොකද්ද සිහි කරගත්තේ? කුසල චේතනා. දැන් මරණය වුණොත් මරණ මොහොතේ අන්තිමට පහළ වුණේ මොකද්ද? කුසල චේතනා. කොහෙද උපදින්න ඕන? සුගතියේක. දැන් සුගතියේ උපදින්න හේතුව වුණේ කුසල චේතනා. කුසල චේතනාව මේ කුසල කර්මය එහෙම නැත්නම් පුඤ්ඤාපි සංඛාරය උපන්න හේතුව නිමිත්ත මොකද්ද? දැන් පැහැදිලිනේ මොකද්ද නිමිත්ත කියලා. දැන් ඔන්න තව කෙනෙකුට මේ නිමිත්තම හරි වෙන නිමිත්තක් හරි පෙනිලා එයාට සී වෙනවා මම මේක හොරකම් කළා නේද? හොරකම් කළා නේද කියන අදහස උපදිනවා. දැන් උපදිනකොටම මරණය වුණොත් දුගතිය. දැන් බලන්න සුගතිය දුගතිය දෙකම උපදින්නේ හිතන මානසිකාරයට අනුව. දැන් මානසිකාරයට සාධකය මොකද්ද? ඔය පේන නිමිත්ත නේද? දැන් ඔය නිමිත්ත කොහොම බාරගත්තත් එක්ක කුසල් එක්ක අකුසල්නේ. කර්ම ඉක්මවන්න බෑනේ. ඔය නිමිත්ත මොන විදිහෙන් බාරගත්තත් එක්ක කුසල එක්ක අකුසල එක්ක සුගතිය එක්ක දුගතිය උපදිනවමයි. දැන් ඉපදීම නම් දුක, ඉපදීම නැති කරන්න නම් කර්ම නැති වෙන්න ඕන. කර්මක් ක්ෂය කරන්න ඕන. පුඤ්ඤ පාප. කර්මක් ක්ෂය කරන්න නම් මේ නිමිත්ත බාර නොගෙන ඉන්න ඕන. බාර නොගෙන ඉන්න නම් මේ නිමිත්ත කොහොමද හටගන්නේ? නිමිත්තට මොකද වෙන්නේ කියලා දකින්න වෙනවා. ඒ ඇත්ත නොදකින තැන නිතරම අතීතයේ සිහි වෙනවා. සම්මත ලෝකයයි අරමුණ කරගන්නේ. දැන් පෙනෙන්නේ අනිකක්. අපි හිතන්නේ අනිකක් ගැන. දැන් පෙනෙන්නේ නාම ධර්මයක් ගැන. අපි හිතන්නේ රූපයක් ගැනනේ. වටාපත ගැන රූපයක් ගැනනේ. මේකයි පූජකලේ කියලා මේ සිතුවිල්ල පූජ කරන්න බෑනේ. දැන් අපි මේක පූජ කළා කියලා හිතනකොට අපි හිතලා තියෙන්නේ මොකක් ගැනද? භෞතික වස්තුවක් ගැන. දැන් භෞතිකයක් අපිට හමු වෙලා නැහැ. මං ඉස්සෙල්ලාම කිව්වේ රූපය අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා. හම්බ වෙලා තියෙන්නේ මොකද්ද ඔන්න ඔක? ඔය නිමිත්ත. මේ නිමිත්ත ළඟ අපි හැමතිස්සෙම රූපයයි කියලා හිතා ගන්න. මම අර නිදර්ශනයක් කියනවානේ කණ්ණාඩිය ළඟට ගියාම අපිට හැමදාම පේන්නේ ප්‍රතිබිම්බය. කණ්ණාඩිය ළඟ කවදාවත් අපි රූපේ දැකලා තියෙනවද? ලේමස් නහරින් යුක්ත සජීවී කය දැකලා තියෙනවද කණ්ණාඩියේ? කණ්ණාඩියේ හැමදාම අපි දකින්නේ ප්‍රතිබිම්බය. හැබැයි අපි ප්‍රතිබිම්බය කියලා නෙමෙයි බාරගන්නේ. මේ මගේම මාවම මමමයි මේ පේන්නේ කියන මෝඩ අදහසක් විතරක් තියෙනවා. රූපේම පේනවා කියන මෝඩ අදහසක් තියෙනවා. ඒ මෝඩ අදහස අපි හැමදාම ඇසුරු කරලා තියෙනවා. ඒ ඇසුර තුළ මොකද්ද ප්‍රතිඵලය? අපි ලෝභ ද්වේෂ මේ මූණ ලස්සනයි, ඇඟ ලස්සනයි කියලා බලනකොට, අනේව ලස්සන වෙලා කැත වෙලා කියලා බලනකොට, ලෝභය හා ද්වේෂය කැමැත්ත හා අකමැත්ත ඉපදිලා තියෙනවනේ. දැන් බලන්න ලෝභ ද්වේෂ ආදී කර්ම උපදින්න ප්‍රමාණවත් වුණා ප්‍රතිබිම්බය. දැන් ප්‍රතිබිම්බයද වැරද්ද? ප්‍රතිබිම්බේ රූපයයි කියලා බාරගත් එකයි වැරද්ද. ප්‍රතිබිම්බේ ඇත්ත මොකද්ද? මේ හේතු නිසා කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් කියන හේතු නිසා හටගන්නවා. මේ හේතු නැති වෙනකොටම ප්‍රතිබිම්බය පවතින්න පුළුවන්ද කණ්ණාඩියේ? නැහැ, ඉපද නිරුද්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ දහමක් ඔන්න ඔය කියන තැනින් බලන්න ඔබ එක දවසක් උත්සාහවත් වෙන්න, ඔබේ ආශ්‍රවක්ෂේ වෙන්නේ නැද්ද බලන්න? දුක නූපදින්නේ නැද්ද කියලා බලන්න. මෙතන රැවටෙන තාක්කල් අපි ආයතනයක් උපද්දවනවාමයි. දුක උපද්ද. මෙතන නොරැවටුනොත් නැවත ආයතනයක් නූපදිනවා. දැන් හිතන්න මරණ මොහොතේ අර නිමිත්තක් සිහි කරගෙන එක්කෙනෙක් කුසල චේතනා පහළ කරගත්තා සුගතියට ගියා, අනිත් එක්කෙනා කුසල චේතනා පහළ කරගත්තා දුගතියට ගියා. තව කෙනෙකුට බැරිද මේ නිමිත්ත මේ හේතු ගැටීම නිසා හටගත්තා. මේ හේතු අවසන් වෙනකොට මෙතනම නිරුද්ධ වෙනවා. යං කිංච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ. අතීතයේ සීකලෙත් නෑ, අනාගතයේත් සීකලෙත් නෑ. වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව සිහි කළා. ඒ සිහි කළ බව නැවත ප්‍රතිසන්දියකට හේතුද? එහෙනම් ජාතිය නිම විය. ජාතිය සේවිය එතන. භවයේ සින්දා, කර්ම සින්දා. එහෙනම් බලන්න දැන් අපිට නිවන කියන්නේ මේ අත ළඟ තියෙන එක. ඔච්චරයි අපිට තේරුම් ගන්න. ওই ටික තේරුම් ගන්න තමයි මුළු සද්ධර්මයේම. මේ කියන දේ තේරුම් ගත්ත නම් ආයි බනහන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ ධම්මහන ධම්ම ප්‍රතිපදාව. දැන් ඔය කිවි යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය. මේ නිමිත්ත දෙයක් කෙනෙක් පුද්ගලයෙක් හැටියට බාරගත්තොත් නූපන් ආශ්‍රව උපදිනවා, උපන් ආශ්‍රව වැඩෙනවා, නූපන් කුසලේ නූපදිනවා, උපන් කුසලේ පිරිනවා. මේ නිමිත්ත හේතු ගැටීම නිසා හටගෙන නිරුද්ධ වෙලා යන ධර්මතාවයක් ඇටියෙට දැක්කොත් නූපන් ආශ්‍රව නූපදිනවා, උපන් ආශ්‍රව සේවෙනවා, නූපන් කුසලයේ උපදිනවා, උපන් කුසලයේද වැඩෙනවා. ඔන්න යෝනිසෝමනසිකාරය, ඔන්න අයෝනිසෝමනසිකාරය. පුළුවන් නම් තේරුම්ගෙන උචරය කරන්න තියෙන. කල්‍යාණ මිත්‍රයෙකුට සද්ධර්මය ප්‍රයෝජනෙට අරගෙන තව කෙනෙකුට කරන්න පුළුවන් දේ තමයි ඕන්න ඔතන පෙන්වන එක. බුදුවරුන්ටත් කරන්න පුළුවන් උචරයයි. එතනින් එහාට තමනුයි තමන්ටයි පැවරෙන්නේ. එහෙනම් මෙන්න මෙතනයි රැවටෙන, මෙතනයි දුක. මේ දුකෙන් ගැලවුනොත්, මේ දුක බාර නොගත්තොත්, මේ දුක අතහැරියොත් සියලු දුක අතහැරෙනවා නේද කියලා දැක දැක එතන අතහරින්න බලන්න, එතන කලකිරෙන්න බලන්න, එතන ඇත්ත දකින්න බලන්න. මේක නේද භයානකම නිමිත්ත? මේක නේද ජාතිය හදන්නේ, ජරාව හදන්නේ, ව්‍යාධිය හදන්නේ, මරණේ හදන්නේ? රෝගේ ඇති වෙන්නේ මෙතනින් නේද? gadu හැදෙන කයක් හටගන්නේ මේකෙන් නේද? නොයෙක් විදිහේ පීඩා ඇති කය, මිනිස් කය, සත්තු කය හදලා දෙන්නේ මේ නිමිත්ත නේද සාධකය? ඒ විදිහට අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ගණ්ඩතෝ, සල්ලතෝ, උලක් වගේ මේක. අගතෝ, ආබාධතෝ, හරතෝ, ඵලෝකතෝ, ශුඤ්‍යතෝ කියලා බලන්න කියන්නේ මෙන්න මෙතන. එතන කලකිරෙන්න දුක දුක හැටියට බලනකොට වෙන කල යුත්තක් නැහැ. ඉබේම ඊතුරු ටික සිද්ධ වෙනවා. දැන් ඔන්න තේරුණාද මේ කියපු ටික? තේරුනේ නැත්තම් නැවත අහන්න, මං ආයි මෙහෙට ඇවිල්ලා බණ කියන්නේ නැහැ. තව නොතේරුණා නම් අපි මේ ටික කතා කරන්න. මේ ටික කතා කළාට පස්සේ මට ආයි මේ දවස් පහටම බණ කියන්න ඕනේ නැහැ. නොතේරුණු කෙනෙකුට විතරයි ආපහු කියලා දෙන්න. මොකද මේ බණ ඕනේ මේ ටිකට විතරයි. මේ ටික තේරුම් ගත්තට පස්සේ ඊළඟට ධම්මාන ධම්ම ප්‍රතිපදාව තමන් සතු. තුම් මේහි කිච්ඡං ආතප්පං අක්ඛතරු තථාගත. මාර්ගයේ ක්‍රමයේ පෙන්වන එක විතරයි බුදුවරු කරන්නේ. ඒක යන නොයන එක තමන් සතු කාර්යයක් වෙනවා. දැන් තමන්ට පුළුවන්කම තියෙනවා ඒකාන්තයෙන් මේ දිඨාස වේආදී ආශ්‍රව දුරු කරගෙන දැන් අද මේ ජීවිතේම මේ ධහම පසක් කරගන්න. හැබැයි මෙතනින් නතර වෙන්නේ නැහැ. දැන් අපි ධහම දැනගත්තානේ. මෙන්න මෙතනයි රැවටෙන්නේ කියලා. මෙතනයි නොරැවටි ඉන්න ඕන කියලා අපි යමක් දැක්කනේ. දැක්කට දැනගත්තට මොකටද දැන් අපි මේකෙ මිදිලා ඉන්න පුළුවන්ද? තාම අපි මේ නිමිත්තට ඇවටෙනවා. අතීතය තියෙන බවට සිහි කරගන්නවා. අතීතයේ තියෙන බවට සිහි කරගෙන අනාගතයට තියෙන දේ බලන්න තවත් ආයතන දුක උපද්දවන බවකුත් තියෙනවානේ. හැබැයි දැන් අපි දන්නවා මෙන්න මෙතනමයි සියලු දුකේ උපත කියලා. දැන් එහෙනම් දැන් අපිට ඕන අපි දැන් දුක දන්නවා. දුක හටගන්නේ කොහොමද කියලා දන්නවා. දැන් ඕන දුක නිරුද්ධ කරන්න. දුක නිරුද්ධ කරන්න නම් දුක නිරෝධ කරන ප්‍රතිපදාවක් ඕන. මොකද්ද දුක නිරෝධගාමී ප්‍රතිපදාව? සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා. දැන් මේ නිමිත්තට නොරැවටි බලන වැඩපිළිවෙලට කියනවා නුවණින් කරන කාර්යය එතනට අයිති. දැන් මේක නුවණින් බලන්න ඕන නේද? මේ හිතට මැවෙන නිමිත්ත ලෝකයට අයිති දෙයක් හැටියට බාර නොගෙන මේ හේතු ගැටෙනකොට හටගත්ත ශබ්දයේ වගේ ආයතනයන්ගේ ගැටීම නිසා හටගත්ත ධර්මියෝ හැටියට යංකින්චි සමුදේ ධම්මා හටගත්ත ධර්මතාවයක් හැටියට පෙර නොතිවීම හටගෙන ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙන බවටනේ මෙතන බලන්න ඕන. බලන්නේ නුවණින්. දැන් අපට දැන් ඒ නුවණ නෑනේ. දැන් අපට ඒ නුවණ අඩුයි. නුවණ පිරිලා නෑ. අපි දැන් එක සැරයක් බලනකොට දහසරයක් අහුවෙනවා. නේද? ඒ කියන්නේ අපේ නුවණ වැඩිලා නෑ. දැන් නුවණ වඩන්න ඕන. නුවණ වඩන්න ඕන. නුවණ වඩන්න නම් ඊට මෙහා කොටස සම්පූර්ණ වෙන්න ඕන. දැන් අපිට මේක නුවණින් බලන්න බැරි මොකද? හිත විසිරෙන නිසා. මෙහි පේනකොටම අරහෙට පණිනවා හිත. දැන් හිතේ සමාධියක් ඕන කරනවා. චිත්ත සමතයක්, චේතෝ සමතයක් ඕන කරනවා. නුවණට උපකාර පිණිස චිත්ත සමාධියක් චේතෝ සමතයක් ඕන. සිත සමතේටපත් කරන්න බැහැ. ඉන්ද්‍රිය අසංවර කරගෙන රූප බලන්න ඕන, ශබ්ද අහන්න ඕන, ගන්ධ විඳින්න ඕන, රස විඳින්න ඕන, පහස ලබන්න ඕන කියන මේ ඉන්ද්‍රියන් සතුටු කරන්න කැමැත්ත බහුලව තියෙන තාක්කල් මේ දමනය කරන්න බෑ. ඒ නිසා ඔන්න ඉන්ද්‍රිය දමනයක් කරන්න ඕන. ඔකට කියනවා සීල කියලා. ඔන්න සීලේ හැටියට ඉන්ද්‍රිය ටික දමනය කරගන්නකොට ඔන්න හිතේ කලබලකාරී ගතිය අඩු වෙනවා. චේතෝ සමතයක්, සමාධියක්. සමාධි නිමිත්තක හිත පිහිටුවාගෙන නිමිත්ත වඩාගෙන සිත නිහඬ කරනකොට නිහඬ කර කර බලන්න ඕන. දැන් දැක්මක් තියෙනවනේ, අපි දන්නවනේ දැන්. සිත එකඟ කර කර බලන්න ඕන මොකද්ද කොතනද කියන එක තේරෙනවනේ. දැන් කොහේ හරි තැනක් අල්ලගෙන අනිත්‍යයි අනිත්‍යයි දුකයි කියලා අසුබයි පිළිකුල් කියලා බලන්න නෙමෙයි දැන් තියෙන්නේ. දැන් එක තැනක් එල්ලයක් තියෙනවා, තිතක් තියෙනවා බලන්න. නුවණින් කළ යුත්ත දැන් අපි හඳුනාගත්තා. එහෙනම් මෙන්න මෙතනයි බලන්න ඕන. මේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වී යන ධර්මතාවයක් ඇදෙයිද. මෙතන නේද හැමදාම රැවටුනේ, මෙතන නේද හැමදාම රැවටෙන්නේ. මේ රැවටීම නිසා නේද මේ මුළු සංසාර ගමනම කෙලවරක් නොපෙනී ආවේ. මෙතන රැවටුනොත් තවත් සංසාරේ කෙලවරක් නැතුව යනවා නේද. මෙතන නොරැවටුනොත් නේද මේ සංසාරයෙන් මිදෙන්නේ කියන දැක්ම ඇතිවම අර සමාධි වෙන මනසින් අතන බලන්න බලන්න අපේ අතීත අත්දැකීම් ටික අනාගත අත්දැකීම් කියන ඒවා සියල්ල අතහැරි අතහැරි යනවා. ඒ කියන්නේ ආශ්‍රව අතීතයේ පිළිබඳව මතකයන් ගෙවිලා යනවා. දැන් අපිට හැමතිස්සෙම මැරිච්ච අතීතේනේ මේ වර්තමානයේ නිමිත්ත ළඟ සිහි කරගන්නේ. දැන් වර්තමානයේ නිමිත්ත අපි ඇත්ත ඇති සැටියෙන් දකිනකොට මේ හේතු නිසා හටගත් අර ගැටෙනකොට හටගත් ශබ්දේ වගේ වහායිපද නිරුද්ධ වෙන ධර්මතාවයක් හැටියට දකිනකොට මොකද්ද වෙන්නේ? ආශ්‍රවයේ දුරු වෙන ප්‍රතිපදා වෙනවා. නූපන්න ආශ්‍රව නූපදින
උපන් ආශ්‍රවය දුරු වෙන ප්‍රතිපදාව වෙනවා. ඔන්න ඔකට කියනවා යෝනිසෝමනස්කාරය කියලා. දැන් මේ තුල ආශ්‍රව ගෙවෙනවා. ඉස්සෙල්ලාම ගෙවෙන්නේ මොකද්ද? දිඨාසවිය. දැන් බලන්න සත්‍යෝ පුද්ගලියෝ ආත්මය කෙනෙක් දෙයක් කියලා අපි රැවටිලා යන්නේ උතනින් නෙමෙයිද? ඔය නිමිත්ත පේනකොට හා දුව. gedara මොනව කරගන්නවද දන්නේ නැහැ. යන්න හිතෙනවා. මහත්යක් මොනව කරගන්නවද දන්නේ නැහැ. කෑවත් දන්නේ නැහැ. දැන් අපි පුද්ගල සංකල්පයට යන්නේ ওই නිමිත්ත ළඟින් නෙමෙයිද? දැන් ඔන්න අපට තේරෙනවා එහෙනම් හැමදාම පුද්ගල සංකල්පයේ පුද්ගල දෘෂ්ටිය උපන්නේත් මෙතනින්. මේ පඹයා පඹයා හැටියට නොදන්න නිසා නේද මේ මිනිස්යාය සත්වයාය කියන අදහසක් උපදිනව නේද කියන ඇත්ත ඇති සැටියෙන් දැක ගන්න ඕන ඉස්සෙල්ලාම දුරු වෙනවා දිඨාසවේ. කාමාසව භවාසව අවිජ්ජාසව දුරු කරන්නත් වෙන ප්‍රතිපදාවක් නෑ. උතනමයි බලන්න තියෙන සීල සූත්‍රයේදී කොට්ටිත හාමුදුරුවන්ට සරියුත් හාමුදුරුව කියලා දෙනවා මේ ධර්මතාවය. කොට්ටිත හාමුදුරුව අහනවා ස්වාමීනි මේ ශාසනයේ සිල්වතා විසින් කුමක් මෙනෙහි කළ යුතුද? එවෙත්නි මේ පංච උපාදානස්කන්ධේම, ඒ කියන්නේ අපි අර නිමිත්ත හැටියට පෙන්නපු තැන. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ. මෙන්න මේ ආදී වශයෙන් බලන්න මෙනෙහි කරා. එහෙම බලනකොට එවත්නි සෝතාපට්ටි ඵලෙහි පිහිටෙනවා. ස්වාමීනි සෝතාපන්න භවයේ පිහිටගෙන කුමක් කළ යුතුද? ඒත් සරියුත් හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ අර නිමිත්තම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ කියලා බලන්න. එතකොට සකදාගාම. ස්වාමීනි සකදාගාම වෙච්ච කෙනා කුමක්ද කරන්නේ? ඒත් එච්චරයි එවත්නි. මේ පංච උපාදානස්කන්ධයම මේ නිමිත්තම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ කියලා බලන්න. එතකොට අනාගාමී. අනාගාමී වෙච්ච කෙනා මොකද කරන්නේ? ඒත් පෙන්නන්නේ මේ නිමිත්තම අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ කියලා බලන්න. එතකොට රහත් වෙනවා. ස්වාමීන් රහතන් වහන්සේ කුමක් කළේද? රහතන් වහන්සේට කළ යුත්තක් නැහැ. ඒත් මෙලව ජීවිතයේ සැප විහරණය පිණිස රහතන් වහන්සේටත් පුළුවන් ඒ පහළ වෙන නිමිති සටහන අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ කියලා බලන්න. එතකොට රහතන් වහන්සේද මෙලොව වශයෙන් සුඛ විහරණෙහි යෙදෙනවා කියලා සීල සූත්‍රයේදී සංයුත්ත නිකායේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. ඔන්න දැන් ওই ටික තේරුම් ගත්තනම් දැනගත්තනම් රහත් වෙන කම්ම තියෙන ප්‍රතිපදාව විතරයි. ඌට වඩා කිසි දෙයක් නැහැ. දැන් ඕන කරන්නේ මොනවද? වීරිය, ඕනකම, ඕන වෙනවා. ඒ වීරිය ඇතුව දැන් සීල, සමාධි, ප්‍රඥා. දැන් පටන් ගනි ප්‍රඥාව. දැන් කලයුත්ත ප්‍රඥාවටයි ගෝචර. ප්‍රඥාවෙන් මේ වැඩේ කරන්න බෑ විසිරෙන හිතකින්. ඒ ප්‍රඥාවට උපකාර පිණිස සමාධිය ඕන. සමාධියට පවත්වන්න බෑ ඉන්ද්‍රිය සංවරයෙන්. සමාධියට උපකාර පිණිස සීලය ඕන. එතකොට දැන් සිල්වත් වෙන්නේ මොකටද? සමාධි සංවත්තනික සමාධිය පිණිස. සමාධිය වඩන්නේ මොකටද? දහම දැකීම පිණිස. අන්න එතකොට දිට්ඨිං චානුපගම්ම සීලව. දැන් සිල්වත් වෙන්නේ මතු දිවි ලෝකේ යන්න නෙමෙයිනේ. අපායෙන් ගැලවිලා සැපවත් වෙන්න නෙමෙයිනේ. සීලේ රකින්නේ සමාධිය උදෙසා. සමාධිය නුවණ උදෙසා. ධ්‍යාන සමාපatti ලබාගෙන බ්‍රහ්ම ලෝකේ යන්න නෙමෙයි. මේ හිත නිහඬ කරන්නෙම මේ ධහම දකින්න. ඔන්න යම් මොහොතක ධ්‍යාන ලබන්න ඕනේ. මේ හිත නිහඬ වෙන හැම මොහොතකම මේ ඇත්ත දකින්න 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 දකින්න. ගෙවෙන්නේ මොනවද? ආශ්‍රව. යම් වෙලාවක ඉස්සෙල්ලම දිඨාසවේ ගෙවිල යනවා. දිඨාසවේ ගෙවිල ගියාම අපි කියනවා සෝතාපන්නයි කියලා. ඊළඟට නැවත නැවත බලනකොට කාමාසවය ගෙවෙන්න ගන්නවා. කාමාසවය. කාමාසවේ ගෙවුනහම අපි කියනවා අනාගාමී කියලා. කාමාසවේ භාග රළු හරිය ගෙවුනහම සකදාගාමී කියනවා. සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාම කියනවා අනාගාමී කියලා. භවසව අවිජ්ජාසව තව ඉතුරුයි. ඒක තවදුරටත් බලාගෙන බලාගෙන යනකොට ඒ ටික ගෙවිලා ගියාම අපි කියනවා රහතන් වහන්සේ කළා. ආශ්‍රවක්ෂය කළාට. ආශ්‍රවක්ෂය ආශ්‍රවසේ කළා. ඉතින් මෙච්චරයි මුළු සමස්ත ප්‍රතිපදාවම. මෙන්න මේ ටික තේරුම් අරගෙන අවබෝධ කරගෙන වඩන්න, භාවිතා කරන්න. මේ ටික තමයි අපි කාගෙන් අහගත්තත්, කොතන අහගත්තත් කියා ගන්න වෙන්නේ, කතා කරන්න වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ධර්ම තුල හික්මෙන්න. හොඳට තේරුම් ගන්න හැමතිස්සෙම ප්‍රායෝගික අධ්‍යක්ීම් ටික අරගෙන මේ ලෝකේ යම් හේතු ගැටීමක් නිසා යමක් හට ගන්නවා නම් හට ගන්න දේ හට ගන්න දැනම ඉවරයි. එහෙනම් මේ සිතේ හට ගන්න ධර්මතාවයත් මේ හේතු ගැටීම නිසාම හට ගන්නවා. දැන් අපිට අපිට තියෙන අවිද්‍යාව මොකද්ද? තියෙන දේම පේනවා, පේන දේ තියෙනවා. මොන දැන් අපි ඉන්නේ වැරද්ද තේරුම් ගන්න ඕන නැතන. මෙහි තියෙන එකමයි පේන්නේ. දැන් ওই නිමිත්ත කියන තැන බලන්න. දැන් ওই නිමිත්ත පේනකොටම අපිට හිතෙන මොකද්ද? හරි තියෙන එක තමයි මේ පේන්නේ. තියෙන දේම පේනවා කියන අදහස උපදිනවා. ඊළඟට තියෙන දේ පේනවා, පේන දේ අතනමයි තියෙන්නේ. ඒ නිසා නේද අපි ආපහු මේ හැරිලා බලන්නේ. මරණයෙන් එහාට යනවා කියන ගමනත් උච්චාරණය. දැන් තේරුම් ගන්න තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියලා ගත්ත තැන අතීතේ නිරුද්ධ නැහැ, අනාගතයේ තියෙනවා, වර්තමානයත් තියෙනවා, කාලිකයි. දැන් තුන් කාලයේම තියෙනවා. යම් මොහොතක අපි මෙන්න මේ තියෙන දේ පේනවා නෙමෙයි, තියෙන නිසා, ගැටෙන නිසා පේනවා නේද? ගැටුණු නිසා පේනවා. පේන දේ තියෙනවා නෙමෙයි. තියෙන දේ පේනවත් නෙමෙයි, පේන දේ තියෙනවත් නෙමෙයි. මේ හේතු ගැටීම නිසාම හටගත්තා. හේතු ගැටීම අවසන් වෙනකොට අවසන් වෙනවා කියලා ගත්තොත් අපි එතකොට ඔන්න තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන තියෙන දේ පේනවා කියලා ගන්නෙත් නැහැ, පේන දේ තියෙනවා කියලා බලන්න යන්නෙත් නැහැ. ගමන ඉවරයි. ගති අගති අවසන් වෙනවා. දැන් ඔන්න නිතරම මතක තියාගන්න හැමතිස්සෙම අපට තියෙන දේ පේනවා කියන මෝඩකමට නේද වැටෙන්නේ. මේ මෝඩකම නිසා නේද මේ සංසාරේ දුවන්නේ. එහෙනම් දැන් මේ තියෙන දේ පේනවා නෙමෙයි, තිබුණ ගැටුණ නිසා පේනවා නේද? දැන් ශබ්දය කියලා එකක් මේ දෙකෙම නැහැනේ. ශබ්දය පෙර නොතිවීම හටගන්න එකක් නේ. මේ වස්තු දෙකේම ශබ්දය තිබුණේ නැහනේ. මේ හේතු දෙකටම අයිතිත් නැහැ. නමුත් මේ දෙක ගැටීම නිසා පෙර නොතිවීම හටගන්නවා. එතකොට අපේ හිතේ හටගන්න ඒ චෛතසික ධර්ම ටික, ඒ පෙනෙන නිමිත්ත, ඇහි ඉඳලා ආව රූපේ ඉඳලා ආවා කියන්න බෑනේ. ඇහි තිබුණේ නැහැ, රූපේ තිබුණේ නැහැ. නමුත් ඇහත් රූපියත් ගැටීම නිසා, කන ශබ්දයත් ගැටීම නිසා, ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ගැටීම නිසා මෙහෙම එකක් හට ගන්න බවක් තියෙනවා. ඒක හේතුවට අයිති එකක් නෙමෙයි. ඒ නිසා පේන දේ තියෙනවා නෙමෙයි, තියෙන දේ පේනවත් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන එක තැනයි. තියෙන දේ පේනවා කියන තැන අතහැරුණොත් ඇති. තියෙන දේ පේනවා කියලා දැක්කොත් තමයි පේන දේ බලන්න අපි යන්නේ තව තැනකට. දැන් අපි තේරුම් ගත්තොත් පෙනෙන දේ තියෙන දේ නොවේ, ගැටීම නිසා, මේ හේතු තියෙන නිසා, හේතු තියෙන නිසානේ ගැටෙන්නේ. ගැටෙන නිසා පේනවා කියලා තේරුම් ගත්තොත්, ගැටීම අවසන් වෙනකොට නිරුද්ධයි කියලා දැක්කොත් අපෝ ආයතනයක් උපදින ඉඩ තියෙනවද? මෙතන රැවටුනොත් තමයි අපි තියෙන දේ බලන්න. ඇහැ හෝ උපද්දවන්නේ, කන හෝ උපද්දවන්නේ, නැවත මන ආයතනෙම හෝ උපද්දවන්නේ ඒ අරමුණ හිතන්න. මෙතන රැවටුනොත් විතරයිනේ. නොරැවටුනොත් මොකද්ද වෙන්නේ? විඥාන නිරෝධයක්නේ. සලායතන නිරෝධය. විඤ්ඤාණ නිරෝධයමයි, සලායතන නිරෝධයමයි, නිවන කියලා කියන්නේ වෙන අනෙකකට නෙවෙයි. එහෙනම් නිවන කියන ධර්මතාවය උච්චරයි. උපමනකින් ඔය සටහන හොඳට හඳුනගෙන, ඔය නිමිත්ත හොඳට හඳුනගෙන, ඔන්න උතන්ට දුක කියන නුවණ තියන්න. ඔන්න දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය, සම්මාදිට්ඨිය ඔන්න උතන උපදිනවා. හොඳට තේරුම් ගන්න. ওই ටික තුල තමයි ලෝකෝත්තර මාර්ගය ඒකාන්තයෙන් උපදින්නේ. ඉතින් මේ ජීවිතේම අදාදම මේ ටික වඩලා මේ අද දවසේම මේ මඟ පසක් කරගන්න, නිසක කරගන්නට ශක්තිය භාග්‍ය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. දැන් හවස මට බණ කියන දෙයක් නැහැ. මම බලාගෙන ඉන්නම් අඩ නැහැ. කවුරු හරි හෙල්ලෙනවා නම් නැගිටිනවා නම් විතරක්. වර්තමානය මැරුණු බව අපි දන්නේ නැහැ. අපිට මැරිච්ච අතීතයේ නැවත සිහි වෙන්න ඉඩ තමයි මේ වර්තමානයේ ඇත්ත නොදැකීම. වර්තමානයේ මෙන්න මේ හේතු නිසා මෙහෙම එකක් හටගත්තා කියලා දැක්කොත් මේක අතීතයට අයිති කියලා කියන්නේ ඉඩ නැතුව යනවනේ අපිට. අපි පෙර අවිද්‍යා සංඛාරයෙන් රැස් කරපු නිසා මේ අතීතයේ තිබුණා කියන තැනක අපි ඉන්නවා. ඒ ආශ්‍රවයට ඉඩ ලැබෙන්නේ මේ වර්තමානයේ ඇත්ත නොදැක්කොත්. එනිසා අපිට කරන්න තියෙන එකම කාරණේයි මේ වර්තමානයේ ඇත්ත. ඔය යංකින්ද සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධම. මේක හටගත්තනම මේක නිරුද්ධයි. එතකොට අතීතයට ගලපන්න අනාගතයට ගලපන්න ඉඩක් නැහැ මෙතන. ඕ දැන් අනුෂ්‍යයට ඉඩ එන්නේ අපි මේ ඇත්ත තුල නොදැක්කොත්නේ. දැන් අපි දැක්කොත් ඇත්ත මෙන්න මේ හේතු ගැටීම නිසා මෙතනමයි හටගත්තේ. එතකොට හේතුවත් මෙතන, ඵලයක් මෙතන. අතීතයේ ඉඳලා ආපු දෙයක් නෑ. අතීතයේ ඉඳලා ආවෙත් නෑ, අනාගතයට යන්නේත් නෑ. මෙතනම හේතු ගැටීම නිසා මෙතනම හටගත්තා. මෙතන හේතු ගැටීම අවසන් වෙනකොට මෙතනමයි නිරුද්ධ වෙන්නේ. එතකොට මෙතන හට ගැනීම දකිනකොට අතීතාන්තේ දුරු වෙනවා. අතීතයෙන් ආවා කියන්න බෑනේ. අපි දැන් දැක්කනේ මෙතනයි හේතුව කියලා. ඇතිවීම දකිනකොට අතීත අදහස අතහැරෙනවා. හටගත් දේ මෙතනම නිරුද්ධ වෙලා දකිනකොට අනාගතයට යනවා කියලා කියන්න බෑනේ. අනාගතාන්තය අතහැරෙනවා. අතීතාන්තේ ඒකාන්තයක්, අනාගතේ ඒකාන්තයක්, වර්තමානයේ මජ්ජි. මෙදුම් පිළිවෙත සම්මාදිට්ඨිය මාර්ගය අපට හම්බ වෙලා ඒතොල. එච්චරයි. දැන් ඔන්න මන් දන්නේ කී දෙනෙක් සෝතාපන්නද කියලා. මේක මනසින් ඇතුළතින් දැක්කනම් ඔච්චරයි දහම දැක්කා කියන්නේ. ඔව්. දැන් අපිට ඒ හැම අරමුණක්ම දකින්න බැරි මොකද අපේ හිත වික්ෂිප්ත නිසා දැනට. අන්න සමාධිය අවශ්‍යතාවය එතනින් අපි හඳුන ගන්නවා. දැන් එහෙනම් දැන් අපිට සමාධිය නිකන් සමාධියක් වඩන්න නෙවෙයි, දැන් සමාධිය මෙන්න මේ උවමනාවටයි. දැන් අපි සමාධිය වඩලා ධ්‍යාන ලැබලා මොකද දැන් සමහරව අහනවනේ ආමඳුරුනේ මගේ හිතනම් සමාධිය වෙනව දැන් ප්‍රථම ධ්‍යානෙට යනවා දැන් මොකද කරන්න ඕන දැන් මේ ධ්‍යානය වඩලා තියෙන්නේ මේ උමනාව තේරුම් අරගෙන නෙමෙයි දැන් උමනාව තේරුම් අරගෙන වැඩුවාම එයා දන්නවා කාගෙන් අහන්න ඕනේ මේක වැඩුවෙම මෙන්න මේ අවශ්‍යතාවය උදෙසා කියලා හිත යන්තම් සමාධිය වෙනකොට බලන්න ඕන තැන සසර බන්ධනය කොතනද කියලා දන්නවා ඕ දැන් ඒවා එහෙම වෙන්නේ දැන් අපි අතීත අරමුණු දෙඩිව අල්ලගෙන ඉන්නේ ඒවා. ලෝභයෙන් හෝ ද්වේෂයෙන් හෝ ඒ තුල බැඳලා ඉන්නේ ඒවා. දැන් නිමිත පේනකොටම එකපාරට ලෝභකමත් එතෙනවා, එකපාරට ද්වේෂයත් එනවා. ඔව්. දැන් මේ දෙකට ඉඩ එන්නේත් අපි වර්තමානයේ ඇතන. ඒ නිසා අපට මේ විචිප්ත භාවයට යන්නේ සමාධිය අඩුව. ඒ නිසා අපි නිතරම පුළුවන් තරම් සමාධි නිමිත්ත කියන එක ඕන අපි හවස එitik කතා කරමු. දැන් මේ ටික තේරුම් ගත්තාම අපිට මේකෙන් මිදිලා ඉන්න ඕනේ. දැන් අපි දන්නවා එක තප්පරයකට හරි එකවරක් හරි මේ නිමිත්ත පහළ වෙනවා කියන්නේ දුක පහළ වෙනවා. දැන් අපිට ඕනේ මේ දුකෙන් මිදෙන්න. ඊළඟට ඒකට තියෙන తాවකාලික විසඳුම තමයි සමාධි නිමිත්ත. සමාධි නිමිත්ත හඳුන ගන්න ඕනේ. සමාධි නිමිත්තට හිත තියන්න ඕනේ. සමාධි නිමිත්තට හිත තියාපු ගමන්ම අර මේ වේගයෙන් ගලාගෙන එන එක ඉවරයක් නැතු වෙන එක සීමා වෙනවා. දැන් වර්තමාන ලෝකේ කතා කරන්නේ හුස්මය. නමුත් මම කියන්නේ හුස්මේ නෙමෙයි. හුස්ම ටිකක් දැනෙන ඊට එහා තැනක් තියෙනවා. සති නිමිත්ත කියන්නේ ඒකට. ආස්වාද ප්‍රසවාසයට නෙමෙයි. ආස්වාද ප්‍රසවාසයට අවශ්‍ය වෙන්නේ මේ නිමිත්ත. නිමිත්ත තියාගන්න. නිමිත්ත හඳුනා ගන්න. ඔව් දැන් ලෝභ දේශනාවත් ගත්තොත් අපි එක ලාභයක් තියෙනවා එතනදී. නමුත් ඒක සාර්ථකම තැන නෙමෙයි. දැන් අපිට මේ මේ දේශ ඇවිල්ලා ලෝභ දේශයට ලෝභ දේශ හෝ සීමා කර ගන්න පුළුවන් නම් හොඳයි. ඒක කුසලයි. අකුසලයෙන් වෙන් වුණා. අකුසලයෙන් එතකොට මනෝ කර්මයෙන් මනෝ අවිද්‍යාවෙන් හෝ ව්‍යාපාදයෙන් වෙන් වෙලා අනවිද්‍යා අව්‍යාපාද කියන කුසල පැත්තට ආවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ කුසලයත් ලෝකෙටයි තියෙක. ඇයි ලෝකෙට ඇවිල්ලානේ මේක? පුළුවන් තරම් කමන්නේ එතනින් එහාට යන්න නොදී එතන හරි සමදමණය කරමින් නිතරම අර කුසල් අකුසල් දෙකටම නොඇටි. ඔව් දැන් මේක දැනගත්ත කෙනාට ඒකාන්තයෙන් දැන් අවශ්‍ය කරන්නේ සමාධිය. ඒක බලමු දානේ වළඳලවත් කතා කරන්න නේද. අපි ඊටු ටික කතා කරලා එමුනේ. ඒ ටික කතා කළාම ප්‍රශ්න වලින් තුන් හතරෙන් තුනක් ඉවර වෙනවා. හොඳයි එහෙනම්. හරි නේද? හොඳයි එහෙනම්. සාදු නාදයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත ගුණවර කාරුණික පින්වත්නි, අපි අද උදෑසන කාලයේහි මාර්ග ප්‍රතිපදාව කෙබඳු තැනකින් වැඩෙනවද කියන කරුණ පිළිබඳව පැහැදිලි කරගත්තා. ඒ අපි දුටු තැන, දකින තැන නුවණින් සිහියෙන් කටයුතු කරන්නට ඊළඟට අවශ්‍ය කරන සමාධිය, සමාධිය තුනෝමනා කරන සීලය පිළිබඳව යම් විමසීමක් කරන්නට අපට ඉතුරු වුණේ. ප්‍රඥාවෙන් තමයි දුක නිවා වෙන්නේ. පඤ්ඤාය පරිසුද්ධති. පිරිසුදු වෙන්නේ කෙලෙස් කෙරෙන්, කෙලෙස් මල, රජස් මල දුරු වෙන්නේ ප්‍රඥාවෙන්. නිරජං නීතමලං ධම්මචක්කං සුදපාය. රජස් නැති, කෙලෙස් මල නැති ධම්මස පහල කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවට සමාධියේ පිහිට ලැබෙන්නට ඕන. සමාධිය පවත්වන්න බෑ සිහිලේ උපකාරය නැතුව. එනිසා මේ දුක නිරෝධ කරන ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රි ශික්ෂා මාර්ගයක් දේශනා කළා. ඔන්න මේ ශික්ෂා මාර්ගයේ හිමි වෙන්නේ කාටද? අර දහම දන්න දකින කෙනාට. දැන් කොතනටද ප්‍රඥාවෙන් පිළියම් කරන්න ඕන කියන දහම දන්නේ නැති කෙනාට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිචා මාර්ගය භාවිතා කරන්න බෑ. ඒ දහම දැනගත්ත දැකගත්ත කෙනාටමයි දැන් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිචා මාර්ගය උපදින්නේ. ත්‍රිවිචා මාර්ගය ලැබෙනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙනවා. මේ ත්‍රිවිචාව තුලින් පැහැදිලි කරන්නේ සීල සමාධි ප්‍රඥාව. දැන් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවය. දැන් පුලුවන් තරම් ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍යසංවිත සංවරය, පාතිමෝක් සංවරය ආදී ආජීව පාරිශුද්ධිය ආදී මේ ශික්ෂාව රැකගෙන සමාධිය පිණිස කටයුතු කළොත් සමාධිමත් හිතින් අර කියන නිමිත්ත තුල මුලාවට යන්නේ නැතුව සිහිය දැන් මනාකොට සිහියෙන් සිටිය යුතු තැනයි අපි හඳුනගත්තේ. අපි හැමතිස්සෙම නිමිත්තට රැවටුනොත් එතන සිහියනේ සතිය කියන එක ඔන්න තේරුම් ගන්න මේ යනවා යනවා කනවා කනවා බලනවා බලනවා කියන එක නෙවෙයි. දැන් තේරුම් ගන්න ඕන සිහියෙන් ඉන්න ඕන කොතනද කියලා. මේ නිමිත්ත කියන තැන අපිට පෙනෙන තැන සිහිය මුලා වුණොත් අපිට අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම වර්තමානයේ ඇත්ත නොපෙනී අතීත අත්දැකීමට යනවා. අතීතයේ තියෙනවා කියන තැනට යනවා. එතකොට අපිට අකාලික ධම හම්බ වෙලා නැහැ. එතකොට කාලිකයි. දැන් සිහිය පවත්වන්න ඕන උතනයි. සිහිය මේ නිමිත්ත හටගන්නකොටම හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වෙනවා කියන ධම දකින්න තමයි සිහිය උන කරන්නේ. එතකොට දැන් ඒ නුවණ ඒ සිහියට බාධාවක් වෙලා තියෙනවා. ඒ නුවණට බාධාවක් වෙලා තියෙනවා ඊට අවශ්‍ය කරන සිහිය මදකම නිසා. දැන් අපි තව විදිහකින් සමාධිය වඩනවා කියලා කියන්නේ සතිය වඩනවා කියන එක. සතිය සතිමත් වුණොත් තමයි විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං අවිද්‍යා දෝමනස්සයන් දුරු කළොත් එතනයි සමාධිය. එතකොට සමාධිය ලබන්න කියලා කරන්න තියෙන්නේ මොකක්ද? ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං අවිද්‍යා දෝමනස්සයන් දුරු කරන්න ඕන. ඒක දුරු වෙන්න සිත සමාධිමත් වෙන්නේ. දැන් හොඳයි අපි එතනදී උදේ කතා කළා. මෙතනට ඍජුවම සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ ඒ සිහිය පිහිටුවා ගන්න කොතනද කියන. සති නිමිත්ත අන උපකාරක ධර්මය. අර නිවැරදිම තැන සිහිය පිහිටුවා ගන්න නොහැකි එකවර. ඒ නිසා අපි ඒකට යම් උපක්‍රමයක් යොදනවා. නානත්ත් සංඥාවන් දුරු කිරීම සඳහා එක තැනක සිත පිහිටුවමින් අර දැකිය යුතු දහම දකින්නට උත්සාහ කරනවා. අන්න එතනදී සති නිමිත්ත මොකක්ද? පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. පරිමුඛං මොකද්ද මේ පරිමුඛං කියලා කියන්නේ?
අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ධ්‍යාන විභංගේ මේක හොඳට පැහැදිලි කරනවා. පරිමුඛං කියන වචනයට අර්ථ දක්වලා තියෙන්නේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා. නාසිකාග්‍රය හෝ මේ තොලග. එතකොට දැන් අපට සතිය සිහිය සති නිමිත්ත වෙන්න ඕන මෙන්න මේ තැන. එතකොට ඕන දැන් උපායක් මේක. මේ නිමිති සහිත සමාධිය නිමිත්තක හිත පිහිටුවන එක නෙමෙයි වැදගත්. අනිමිත්ත සමාධියයි වැදගත්. නමුත් දැන් අපිට අපේ නුවණි මදකම නිසා නුවණ වැඩි දියුණු කර ගැනීම පිණිස අපට ඕන කරනවා සමාධියක්. ඒ නිසා දැන් අපට සමාධිය වඩා ගන්න පහසුයි නිමිති සහිත සමාධියක්. ප්‍රඥාවට උපකාර පිණිස. ඒ ප්‍රඥාවට උපකාර පිණිස නිමිති සහිත සමාධියක් අපි නිමිත්තක් ගන්නකොට ඒ පහසුම සරලම වෙනත් ක්ලේශ කර්ම නූපදින නිමිත්තක් බුදුරජාණන් වහන්සේ අපට පනවනවා. ඒක තමයි නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඔන්න බලන්න දැන් හොඳට පැහැදිලි මේ දේශනා පාඩේ. අපි මේක ආනාපාන සතියේ විතරක් අදාළ නැහැ මේ නිමිත්ත කියන එක. කොයි කමටහන වැඩුවත් සිහිය තියෙන්න ඕන මෙතන. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් අපේ පින්වතුන් ආනාපාන සතියේ නිසිය පිහිටවන්නේ යන්නේ. දැන් බලන්න මේ දේශනා පාඩේ ටිකක් සිහියෙන් පරිමුඛං සතින් උපට්ඨමෙත්. පරිමුඛං සති සිහිය පිහිටුවා. සිහිය පිහිටුවාට පස්සේ සෝසතු ආස්වාසසති සතු පස්සලත්. ආස්වාස පස්වාසය බලන්න කියන්නේ. එතකොට ආස්වාසයේ පස්වාසයේද සිහිය පිහිටවන්න කියලා තියෙනවද බුදුහාරමේ සතිපට්ඨාන සූත්‍රයේ කොහෙවත්? කොතනකවත් නැහැ. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සිහිය පිහිටවන්න කියලා කියන්නේ මේ නිමිති මේ නිමිත්තේ. මේ නිමිත්තේ සිහිය පිහිටුවා ගත්තොත් ඊළඟට දැනෙන ස්වභාවික ක්‍රියාවලිය තමයි ආස්වාස ප්‍රස්වාසය. ඊළඟට අපි තවත් වචන දෙකක් දැනගන්න ඕන. මේ පාලි භාෂාවේ තියෙනවා ජානාති පජානාති කියලා එකක්. ජානාති කියලා කියනවා දැනගන්නවා කියන එක. පජානාති කියනවා විශේෂින් දැනගන්නවා, නුවණින් දැනගන්නවා කියන එක. දැන් සතිපට්ඨාන සූත්‍රය අපට කියලා තියෙන්නේ ජානාතිද පජානාතිද? පජානාති. එහෙනම් අපි නිකන් මේ ආස්වාස ප්‍රස්වාසයේ එල්ලෙන්න ගියොත් ඒක ජානාති වෙනවා. එතකොට බුදුහාමුදුරුවන්ගේ දේශනාව නෙමෙයි අපි භාවිතා කරන්නේ. භාවිතා කරලා තියෙන්නේ අපිට නිවන ඈත් වෙන්න හේඋනේ අපි මේවා නොදැන මේ භාවිතා කළ නිසා. දැන් බලන්න අපි උදාහරණයක් හැටියට අරගෙන හොඳයි අපිට රාත්‍රියේ එකවර යම් ශබ්දයක් ඇහිලා හැරෙනවා අපිට. දැන් අපිට ඕන මේ ඇහෙන සියුම් ශබ්දය මොකද්ද කියලා හොඳින් සවන් දෙන්න. සවන් දෙන්න නම් අපි මොකද කරන්නේ? හිමින් සැරේ හිත නිහඬ කරනවා. සිත නිහඬ කරනකොට ඇහෙන පැත්තට විත්තියට හරි කොහෙට හරි කන දාග යොමාගෙන හොඳින් ඉන්නකොට අර සියුම් ශබ්දේ පවා ඇහෙන්න ගන්නවා. එතකොට ශබ්දය අහන්න ඕන කියලා ශබ්දය අනුව හිත යොවන්න ඕනේ. ශබ්දය අනුව හිත යොවන්න කියොත් අපට ඒ ශබ්දය අහන්න හම්බ වෙන්නේ නෑ. අපි කලේ මොකද්ද සාමාන්‍ය ජීවන ක්‍රියාවලියේදී අවධානය යොමු කළා නිහඬ වෙමින්. ඒ නිහඬ බව තුළ ඇහෙනවා කියන කාරණාව ඉබේ සිද්ධ වුණේ. දැන් මෙතනදී සති නිමිත්තට සිත පිහිටවා ගත්තොත් මේ ආස්වාස ප්‍රස්වාසය කියන එක ඉබේමයි දැනෙන්නේ. දැන් ආස්වාස ප්‍රස්වාසය
සති නිමිත්ත පිහිටියානම් ආස්වාස ප්‍රසවාසය දැනෙනවා. සති නිමිත්තෙන් ඉවත් වෙච්ච ගමන් ආස්වාස ප්‍රසවාසය දැනෙන්නේ. දැන් අපි ආස්වාස ප්‍රසවාසය යොදා ගන්නෙ මොකටද? මේ නිමිත්ත වඩා ගන්න උපකාර පිණිස. ආස්වාස ප්‍රසවාසය නෙමෙයි අපේ කමඨහන. දැන් ප්‍රධාන නිමිත්ත මේ නිමිත්ත භාවිතා. මොකද නිමිත්ත භාවිතා කරන්නේ? මේ නිමිත්ත හිත තියනකම් අර ඉස්සෙල්ලා වගේ අපිව අතීතයට අනාගතයට ගෙනියන නිමිති පහළ වෙන්නේ ඉඳලේ. දැන් ඒක වළක්වීමක් මේ කරලා. දැන් අපි තේරුම් ගත්තනේ ආපු ධර්මයේ තුල මේ නිමිති පහළ වුණොත් පහළ වෙච්ච තැන මුලා වෙනවා, මුලා වෙච්ච තැන අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා කියන තැනට යනවා. දුක හටගෙන නැවත ආයතන උපද්දවන්න කාරණාව සිද්ධ වෙලා කියලා. දැන් නිමිත්තක් අපි ඒ කෙලෙස්ගෙන නිවන අපි නිමිත්තක් ගත්ත කියලා කියන්නේ ඇත්තටම නිවන අරමුණු කළා කිව්වට කමක් නැහැ. දැන් මේ නිමිත්තෙහි හිත තබා ගත්තාම මේකත් අතහරින්න ඕන එකක් තමයි. නමුත් අර බොහෝ කොට පහළ වෙන ලෝභ ද්වේෂ ආදී පහළ වෙන්න එන නිමිති. දැන් අර ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් ආවනේ ලෝභ ද්වේෂ ගැන. දැන් මේ නිමිත්තට හිත පිටුවා මේ නිමිත්ත ලෝභේ හෝ ද්වේෂේ පහළ වෙන නිමිත්තක් නෙවෙයිනේ. අපි ඉස්සෙල්ලා කරන්නේ අර බහුවිධව ලෝභ ද්වේෂ සහිතව කෙලෙස් සහිත ආශ්‍රව සහිත නිමිති පහළ වෙන්න තියෙන ගමන වළක්වනවා මේ උපක්‍රමයේ යොදලා. අපි එක නිමිත්තක් ගන්න නානත් සංඥාවන් ඉවත් කරලා ඒකත් සංඥාව හිතට ගන්නවා. එක නිමිත්තක් ගන්නවා. දැන් අපි දන්නවා ඒ නිමිත්තෙහි තියෙනකන් අර බහුවිධ සංඥාවන් පහළ වෙලා ලෝභ ද්වේෂ කර්ම ක්ලේශවලට ආශ්‍රවවලට යන්න තියෙන ඉඩ වැලකුණා කියලා අපිට තේරෙනවා. දැන් අපි නිවනට සමීප වෙනවා ආශ්‍රවක්ෂය වෙනවා කියලා ආශ්‍රවයන්ට දැන් ඉඩ නැහැ කියලා අපිට ප්‍රත්‍යක්ෂයි. දැන් යම් මොහොතක නිමිත්ත නැති වෙනවා කියන්නේ ආපහු අර කොහේ හරි අතීතයට අනාගතයට වැටෙන නිමිත්තකට හිත පැනලා. දැන් එතකොට අපට අනිවාර්යෙන් ඒකාන්තයෙන් ඕන අඩුතරමින් මේ නිමිත්තෙහි පිහිටවාගෙනවත් මේ ආශ්‍රව පහළ වෙන්න නොදී යට කරන්න. දැන් මෙතන හිත එකඟ කරගත්තොත් අපට හරි ලේසියෙන් පුළුවන් වෙනවා අර ආශ්‍රවක්ෂය කරන අර නිමිත්ත නිවැරදිව බලාගෙන එතනින් අත් මිදෙන්න. නමුත් දැන් අන්න අපට තේරෙනවා දැන් වෙන වෙන නිමිති එනකොට අපිට හඳුනගන්න බෑ. නානා විදේවණේ ඉන්නේ. දැන් අපි දන්නවා මේක හිත පිහිටුවා ගත්තන් පස්සේ මේකෙන් හිත ඉවත් වෙලා යනකොට හොඳටම තේරෙනවන්න දැන් අපි ආශ්‍රවයට ගියා. අතීතයට ගියා, අනාගතයට ගියා, වර්තමානයේ අතහැරුණා කියලා හොඳටම දන්නවා. දැන් අදහමට ගියා, අයෝනිසෝ මනසකාරයට ගියා කියනක හොඳටම තේරෙනවා. නුවණ මද කෙනෙකුට වුණත් හොඳටම තේරෙනවා. දැන් එහෙනම් අඛණ්ඩව මෙන්න මේ නිමිත්තේ පවත්වා ගත්තොත් ඉදිරි ටික කරගන්න ලේසි. දැන් නිමිත්ත පිළිහිටවන්න ගියාම අපිට මේක තුල හිත රඳවන්න අමාරුයි, විසිරෙන්න ගන්නවා. දැන් අපි නිමිත්තට නිමිත්තේ රඳව ගන්න ලේසිම පහසුම ක්‍රමයේ තමයි ඊළඟට මේ නිමිත්තත් එක්කම දැනෙන ස්වභාවයත් එක්ක මේ නිමිත්ත එකතු කරගන්න එක. දැන් මේ නිමිත්තාසන්නයේ මේන මේ ආස්වාස ප්‍රස්වාසය හැපෙන්නේ ගැටෙන්නේ. එතකොට දැන් ඔන්න මේ නිමිත්ත තහවුරු කර ගැනීම සඳහා ආස්වාස ප්‍රස්වාසයේ උපකාරය ලබනවා. ආස්වාස ප්‍රස්වාසයේ උපකාරය ලැබෙනකොට දැන් එතන හැමතිස්සෙම හැපෙන ගැටෙන බවක් තියෙනවා. එතකොට දැන් Taman දන්නවා නිමිත්ත අතහැරෙනවද නැද්ද කියලා තවත් හොඳට. ඒ දැන් නිතරම සිදුවෙන සිදුවීමක් තියෙනවානේ. ආස්වාසයේදී ප්‍රස්වාසයේදී ගැටෙන බවක්. එතකොට දැන් හොඳටම Tamanට නිමිත්ත අත් නොහැර පවත්වන්න උපකාරයි. දැන් මේ නිමිත්තෙහි තහවුරු වෙන්න වෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ දිගද කෙටිද මේවා පිළිබඳව හොඳට දැනෙන්න ගන්නවා. ඊළඟට මේ නිමිත්තේ හොඳට හිත පිහිටවනවා පිහිටනවද කියලා, විසිරෙන්නේ නැතුව පිහිටෙනවද කියලා හොඳට තමන්ටම දැනෙන්න ගන්නවා. දැන් මේ ආනාපාන සති භාවනාවේදී වෙන්නේ මෙන්න මේ කාරණාව. එතකොට දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති, දීගං වාපස සන්තෝ දීගං පස සාමීති පජානාති, රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති, රස්සං වාපස සන්තෝ අස්සං පස සාමීති පජානාති, සබ්බකාය පටිසංවේදී අස විසාමීති සික්කති, සබ්බකාය පටිසංවේදී පස විසාමීති සික්කති, පස්සම් භයංකාය සංඛාරං අස විසාමීති සික්කති, පස්සම් භයංකාය සංඛාරං පස විසාමීති සික්කති. දැන් හොඳට මේ නිමිත්තත් එක්ක පවතිනකොට හුස්ම රැල්ල දැන් දිගට ගොඩාක් වෙලා හැපෙනවද, කෙටි වෙලාවක් හැපෙනවද කියලා මේ දැනුමකුත් තියෙනවා. දැන් නිමිත්තෙත් හිත පිහිටලා තියෙනවා, මේ හැපෙන බව පිළිබඳව දැනුමක් තියෙනවා. ඊළඟට දැන් මේ උපකාරය ලැබමින් මේ නිමිත්තේ සිහිය පිහිටුවාගෙන මෙසේ කටයුතු කරන කල්හි සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. විසිරෙන්නෙම නැතුව හොඳටම මේ ආස්වාද ප්‍රසවාසයත් එක්කම නිමිත්ත පැහැදිලිව ප්‍රකට වෙන්න ගන්නවා. පස්සම් භයං කාය සංඛාරං. ඇහැ අනුව, කන අනුව, නාසය අනුව, දිව අනුව, කය අනුව යන එහාට පැනලා යන සිත ඉවත් වෙලා යන ගමන වැලකිලා මෙහිම හිත තැන්පත් වෙන්න ගන්නවා. නිමිත්තම හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. නිමිත්ත ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න මොකක්ද සිදුවෙලා තියෙන්නේ? අර කියන නානාවිද නිමිති පහළ වෙලා අතීතය අනුව ගිය, අනාගතය අනුව ගිය යම් උත්පාදානස්කන්ධයන්ගේ දුක්ඛයන්ගේ හටගැනීමක් තිබුණා නම් දැන් මේ ක්‍රියාවලිය තුළ සමනය වීමක්, පාලනය වීමක්, යටපත් වීමක් වෙලා තියෙනවා. දැන් ඔන්න කෙනෙකුට පුළුවන් කායානුපස්සනාව තුළම ඉඳගෙන දැන් වේගය පාලනය වෙලා දැන් ඉඳ හිට අරමුණකට යන්නේ. දැන් අවශ්‍ය නම් පුළුවන් මෙතන සිහිය පිහිටුවාගෙන කටයුතු කරන ගමම සමත විපස්සනා යුගනද්ද වෙන. එතකොට විපස්සනාව කියලා කියන්නේ මේ සමත නිමිත්ත බලන එක නෙමෙයි, ආස්වාස් පස්වාසී බලන එක නෙමෙයි. මේක සමත විපස්සනාව කියලා කියන්නේ දුක දකින එක, සමුදය දකින එක, නිරෝධය දකින එක, මාර්ගය දකින එක. මොකද්ද දැන් මේ නිමිත්තෙන් ගැලවිලා යම් නිමිත්තක් හට ගන්නකොටම මොකක්ද මේ හටගත්තේ? දුකයි හටගත්තේ. දුක්ඛේ ඥාන. දුක්ඛේ ඥාන. දුක පිරිසිඳ දකින්නයි මාර්ග භාවනාව. දුක පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධයේ සාත් වෙනවා, මාර්ගය වැඩෙනවා. මාර්ගය වඩනවා කියලා කරන්න තියෙන්නේ ඔච්චරයි. දුක හැටියට දකින්න එකම විතරයි. මේ නිමිත්ත පහළ වෙනකොටම මේ හේතු ගැටීමෙන් හටගත්ත දේ දුක හැටියට, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, gaduwak හැටියට, රෝගයක් හැටියට, අවියක් හැටියට, උලක් හැටියට, ආබාධයක් හැටියට, බිඳින ධර්මයක් හැටියට, අන්සතුවක් හැටියට, අනාත්ම වූවක් හැටියට බැලුවොත් මෙනෙහි වුණොත් නිතර මේක අපි අල්ලගෙන නැහැ. එහෙම නොබැලුවොත් මොකද වෙන්නේ? අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කිංච අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති තස්ස රූපං අභිනන්දතු අභිවදතු අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි යා රූපේ නන්දි තදූපදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි සම්භවන්ති ඔන්න ඔය නිමිත්තෙහි සතුටු වුණොත් බාරගත්තොත් මොකද වෙලා තියෙන්නේ එක්ක රූපයෙහි එක්ක වේදනාවෙහි එක්ක සංඥාවෙහි එක්ක සංකාරයෙහි එක්ක විඥානයෙහි කැමැත්ත ඇති වෙලා යා රූපේ යා වේදනාය නන්දි තදූපදාන යම් කැමැත්තක් ඇද්ද ඒ උපාදානය උපාදානයතු භවය භවයතු ජාතිය ජාතියතු ජරා මරණ ශෝක පරිදේව දුක් දැන් අපි උතන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් gaduwak රෝගයක් ආබාධයක් හිටියට බලනකොට අපි ඒකේ සතුටු වෙලා නැහැ. නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිට්ඨති. සතුටු වෙන්නේ නැහැ, බැසගත්තේ නැහැ, හොඳයි කිව්වේ නැහැ. එහෙම වුණොත් අනබිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුජ්ජති. රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ යම් නන්දියක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙනවා යා රූපේ නන්දි සා නිරුජ්ජති නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආයාසාපි නිරුජ්ජති කොන්න බලන්න දැන් අර සති නිමිත්තෙන් මහා ලොකු ධානවලට ගියෙත් නෑ. නමුත් මේ එකඟ වෙන පමණකින් ලැබෙන අරමුණම බාරගෙන ඒක බැසගන්නේ නැතුව ඒක බාරගන්නේ නැතුව ඒක දුක හැටියට අනිත්‍ය හැටියට අනාත්ම හැටියට gaduwak ulak ආබාධයක් බිඳෙන දෙයක් හැටියට මෙනෙහි වීම තුල මොකද්ද වෙලා තියෙන දුක නිරෝධ කරන ප්‍රතිපදාව අපි අසුරු කරලා තියෙනවා විපස්සනාව මෙන්න මේ අසුර තුළ මෙහෙන් අපට ධ්‍යාන සමාපatti නැතුවට කමක් නැහැ ආශ්‍රවක් සේ වෙනවා ඔන්න ඔය වැඩපිළිවෙලට තමයි සුස්ක විදර්ශක වැඩපිළිවෙල ධ්‍යාන සමාපatti නේ නමුත් ආශ්‍රවක් සේ වෙලා අහත් වෙනවා අහසින් යන්න බෑ විශේෂ හැකියාවක් නැහැ. ඒ වුණාට රහත් වෙලා. මේක තමයි ධර්මයේ කියලා දෙන අද වර්තමානයේ තුල අපිට ලබන්න පුළුවන් පහසුකම්. අපිට නිමිත්ත වැඩලා සමාධි වැඩලා ධ්‍යාන වලට එනවා කියන එක අද නම් මන් දන්නේ ධ්‍යාන හරියට ලබන අය ඉන්නවා. ප්‍රථම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ අපිට ඇවිල්ලා කියනවා දැන් මට චතුර්ථ ධ්‍යානෙ දක්වා වඩන්න පුළුවන්. ඉතින් මං අහනවා හසිනුත් යන්න පුළුවන්ද කියලා. ඉරිදි ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්ද කියලා. ඒ චතුස අධ්‍යානෙට ආපු කෙනෙකුට ඒකත් පුළුවන් වෙන්නේ නැහැ. ඒවනම් බැ. ඉතින් මේ ධ්‍යාන කියන ඒවා අපි දන්නේ නැහැ. අපි වර්තමාණයෙන් කතා කරන දෙයක බඳු තැනකද කියලා හොඳයි. ඒ බඳු තැනකට එන්න පුළුවන් නම් බොහොම වටිනවා. එතකොට කෙනෙකුට පුළුවන් ඔබතෝ භාග විමුක්ත. සමත විපස්සනා දෙකින්ම මිදුණු රහතන් වහන්සේ කෙනෙක් වෙන්න. එයා වටිනා ලෝකෙට. සමාධියේ ධ්‍යානෙ එච්චර බලවත් නැහැ. නමුත් ඒ తాවකාලිකව ලබන සමතය තුල ප්‍රයෝජනෙට අරගෙන අර අරමුණු දුක් වශයෙන් බලලා ආශ්‍රවක්ෂය කරගෙන කෙලස් ගිනි නිවා ගන්න ක්‍රමයක් තියෙන වර්තමාන ලෝකයේ තුල මේ ගත කරන සම්භාද ජීවිත තුළ වඩාත් යෝග්‍ය වෙන්නේ ඒ වැඩපිළිවෙල. කවදාවත්ම අපට සමාධියක් වඩලා ධ්‍යානවලට ඇවිල්ලා
මේ අරමුණ හඳුනගෙන දුක හැටියට දුක දුක හැටියට හඳුනගෙන සමුදය ප්‍රහාණය කරලා නිරෝධී සාත්කල මාර්ගය සම්පූර්ණ කරගන්නවා කියන කරුණ යෙදෙන්නේ නැහැ. සම්බාධක ජීවිතිනේ ගෙවෙන්නේ. ඒ නිසා අපි පැය භාගයක් භාවනා කරනවා නම් විනාඩි 20ක් 25ක්ම උත්සාහ කරනවා චේතෝ සමතිය සඳහා, සමාධි නිමිත්ත සඳහා. ඊළඟට ඒ සමාධි නිමිත්ත යන්තරට අරගෙන ඊළඟට අර වේගයෙන් අර නිමිති පහළ වෙන වේගය අඩුයිනේ. ඒ තුල ඉඳ හිට පහළ වෙන නිමිත්තක් බලනවා. මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේ gaduwak හටගත්තා. මේක නේද සියලු දුකේ මූලය. මේ වර්තමානයේ මේ හේතු ගැටීම් මේ මනෝ ධාතු ධම්ම ධාතු ගැටීම් නිසා නේද මේ හටගත්. මේ මනෝ ධාතු ධම්ම ධාතුත් වෙන වෙනකොට වේ. විරුද්ධ වෙන ධමයක් නේද මේක. මේ ඇත්ත නොදන්න කම නිසා නේද. මේ අයෝනිසමනසිකාරය නිසා අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා කියන මේ වැරදිතෙන්ට වැටෙන නිසා නේද මේ සියලු දුක හටගන්නේ. මේක නේද දුක කියලා ටිකක් විභාග කරලා බලනවා. අන්න කලකිරීම පටන් ගන්නවා. එතකොට ඇත්ත ඇති සැතියෙන් අපි දකින්න පුරුදු කරනවා. ඊළඟට යම් කලක් එහෙම බලනකොට මේ නිමිත්ත පහළ වෙනකොටම මේ දුක නේද කියන ක්ෂණික අවබෝධය ලැබෙනවා. අන්න එතන තමයි අපිට ගැලවුම වෙන්නේ. දැන් මේ හිතලම ගන්න එක නෙමෙයි ඉබේ. දැන් ඉබේම නිකන් පහළ වෙන්නේ පුරු කරන්න ඕනේ ඒකට පුරු. එතකොට දැන් මේ දැන් අපිට දැන් තියෙන මේ නිමිත්ත පේනකොට මේ හා මේ අර එහෙ දැක්ක එක මෙහෙ දැක්ක එක අතන තියෙන එක කියලා සිහි වෙන්නේ. මෙන්න මේ ක්‍රමේම මේක අනිත් පැත්තට යනවා. මේක දකිනකොටම දැන් අද මේක දකිනකොට අර හේති උනේ කරේ තියෙන කරේ තියෙන අතන තියුණක කියලා සිහි වෙනවා වගේ මේ දුකයි කියන නුවණම එළඹ සිටිනවා. එතකොට මේක ප්‍රහාණය වෙලා අල්ලලා නැහැ. තණ්හාවට ඉඩ නැහැ. සමුදේ ප්‍රහාණය වෙලා. අවිද්‍යා තෘෂ්ණා දෙකටම ඉඩ නැහැ. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් මිදුණා කියන්නේ නිරෝධය. එතකොට නිරෝධය ලබන පිළිවෙත නැවත නැවතත් මේ විදිහේ බලන බවමයි. ඉතින් මෙන්න මේ විදිහෙන් සමාධි නිමිත්ත හඳුනගෙන සමාධි නිමිත්තේ හිත පිහිටුවන්න උත්සාහවත් වෙනවා. සමාධි නිමිත්තේ හිත පිහිටුවන්න බැරි වෙන්නේ මෙතන හිත තියාගෙන ඉන්න බෑ නොයෙක් ඇහෙනේවා පෙනෙනේවා දැනෙනේවා පිළිබඳව හොයන්න යන්න පුරුදුයි හිත. ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය. දැන් ඔන්න සමාධිය පිණිස ඉන්ද්‍රිය පිළිබඳව සංවරය සඳහාද අපි කටයුතු කරන්න වෙනවා. එහෙ සතුටු කරන දේ හොය හොයා දුන්න එක තමයි මෙතෙක් කළේ. කන සතුටු කරන ඉල්ලන දේ හොයලා දුන්නා. නාසය දිව කය සතුටු කරන සතුටු වෙන දේ ඉල්ලන වෙලාවට හොයලා දුන්න එක තමයි අපි කළේ. දැන් අපි ටිකක් මෙතනින් එහාට එක වෙනස් කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් කැලේ ඉන්න ඌ භයානක මහා සර පරුස කුළුහරක් මිනිස්සු කැලේට ගිහිල්ලා අල්ලලා මෙල්ල කරනවා, හීල කරනවා. හීල කරන්නේ කොහොමද? මේ අය කොටු කරනවා ඉස්සෙල්ලා. කොටු කරලා කන්න නොදී බොන්න නොදී අර කොටුව ඇතුලේ ඉර කරලා තියෙන දවස් ගණනක්. මේ අය දැන් කොටු උනෙන් පස්සේ මේක කඩාගෙන වැට කඩාගෙන යන්න එහාට පනිනවා මෙහාට පනිනවා බොහොම කලබල කරනවා. හැබැයි වැට ශක්තිමත්. දැන් එක පැත්තකින් මේගොල්ලන්ට ඉල්ලන කැමැති ආහාර පාන නැහැ. බොන්න වතුර නැහැ, කන්න ආහාර නැහැ. අනිත් පැත්තෙන් තියෙන ශක්තිය වැය වෙනවා මේක කඩාගෙන බිඳගෙන යන්න මහන්සිය තුල. එතකොට මොකද්ද වෙන්නේ? අලුතෙන් ශක්තිය එකතු වෙන්නේ නැහැ, තියෙන ශක්තිය වැය වෙනවා. යම් මොහොතක මේ කුළුහරක් බිමේද වැටෙනවා. එදාට ශක්ති සම්පන්න නෑ, බොහොම දුර්වලයි. ඊළඟට පුරුදු පුහුණු කළ හරක් එක්ක ගිහිල්ලා උන්ගේ කරේට ගහලා ගමට ගෙනැල්ලා කරත්තෙට නගුලට
කමතට පුරුදු පුහුණු කරලා අර ගන්න අර කැලේ හිටියේ නපුරු කුළුහරක්. දැන් අපේ සිතත් මෙන්න මේ වගේ. සිතත් දැන් මේ සති නිමිත්තෙහි පිහිටවන්න හැදුවාම සති නිමිත්ත මතක තියාගන්න හරියට වැට වගේ. මේ වැට කඩාගෙන යන්න දඟලනවා. මොනවා හොයාගෙන යන්නේ? එළියට යන්න. කැමැති කැමැති අරමුණු හොයාගෙන යන්න දඟලනවා. හැබැයි දැන් වැට ශක්තිමත් නම් මේ ආහාර නොදෙන අදිස්ථානයක තමනුත් ඉන්නවා නම් රූප ශබ්ද ගන්ධ රස පහස මේ අරමුණු ළඟා කර නොදෙන බවක තමන් පිහිටා සිටිනවා නම් එතකොට හිතට ඕන කරන ආහාර දුන්නේ නෑ දෙන්නේ නෑ. නමුත් ඒ ආහාර හොයාගෙන මේ වැට කඩාගෙන යන්න මහන්සියක් දරනවා. නමුත් වැට ශක්තිමත්ව තියාගෙන තමන් නිතරම උත්සාහයෙන් සති නිමිත්ත නැවත නැවත අරගෙන උත්සාහවත් වුනොත් විරිය කළොත් ආහාර නොලැබීම නිසා වැට ශක්තිමත් නිසා යම් වෙලාවක මේ හිත නිමිත්තෙහිම මනාකොට පිහිටනවා. නිමිත්තෙහි මනාකොට පිහිටන්න පිහිටන්න අපට අරමුණ ඉඳහිට හෝ ලැබෙන අර නිමිත්ත දැන් අපි දන්නවා සමාධිමත් වූ කල්ලි කළ යුත්තේ මොකද්ද කියලා. දැන් අපිට අවශ්‍ය දෙයට මෙහෙවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහෙන් මේ අපි අනුමාන තරමකින් මේ ගැන කතා කළේ මෙන්න මේ වැඩපිළිවෙල තුල තමයි අපේ ඉතිරි ගමන් මග සම්පූර්ණත්වයට පත් කරගන්න වෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසිත සීලය කියන මේ සතර සංවර සීලයෙන් ශික්ෂණය හදාගෙන සති නිමිත්ත හොඳට බලවත් කරගෙන දැන් සති නිමිත්ත භාවිතා කරන්නේ ආනාපාන සතිය විතරක් නෙමෙයි. මේ සති නිමිත්ත සුරකීම සඳහා ශක්තිමත් කර ගැනීම සඳහා බුදුගුණ යොදා ගන්න පුළුවන්. මෛත්‍රිය යොදා ගන්න පුළුවන්, ආනාපාන සතිය යොදා ගන්න පුළුවන්, මරණ සති මොන කමටහන වැඩුවත් නිමිත්ත මෙතනයි. නිමිතම වෙනස් වෙන්නේ නැහැ, නිමිත මාරු වෙන්නේ නැහැ. එතකොට යම් වෙලාවක අපිට මේ යණේල ගමනොත් මේ නිමිත්ත සිහි කර ගන්න පුළුවන්. සිව්විරියව්වේම මේ නිමිත්ත එළඹ සිටිනවා. නිමිත්තෙහි හිත පිහිටනවා කියලා කියන්නේ අපි ධානයේට සමාධියට ලං වෙලා කියන එක. එතකොට දැන් අපි නැත්තම් බුදුගුණ වඩනවා ඒක අතහැරෙනවා. මෛත්‍රී වඩනවා ඒක අතහැරෙනවා. මරණ සතිය වඩනවා ඒක අතහැරෙනවා. ආනාපාන සතිය වඩනවා ඒක අතහැරෙනවා. එහෙම නෙමෙයි, මේ හැමතිස්සෙම අපි එක නිමිත්තක් සියලු කමඨාන් වල සතර ඉරියව්වෙදිම මේ නිමිත්තත් නොහැර පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම වුණොත් එහෙම කළොත් අපට පුළුවන්කම තියෙනවා අර අපි මුලා වෙන තැන දුක හැටියට දැකලා gaduwak හැටියට උලක් හැටියට දැක එහි සතුටු නොවි මුලා නොවි බාර නොගෙන නොබැසගෙන රූපේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ තියෙන නන්දිය නිරුද්ධ වීමෙන් නන්දි නිරෝධයෙන් උපාදාන නිරෝධකට උපාදාන නිරෝධයෙන් භව නිරෝධේ භව නිරෝධයෙන් ජාතිය නිරෝධේ ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස් උපායාස සියලු දුක්ඛයන්ගේ නිරෝධය ලබන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි යා යුතු ගමන් මඟ.